चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्तं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पिन्नत्नी භාවනාවට අදාළව දැනගත යුතු මූලික කරුණු කාරණා විශේෂයෙන්ම ආනාපාන සති සමාධියේ පිහිටලා දිගින් දිගටම ආනාපාන සති සමාධියේ භාවනා කරලා සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණ කරගන්නට මග මේ වන විට කවුරුත් හොඳට අහලා දැනගත්තා. අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කර ගැනීමේදී මේ කම්ම උට්ටාන කරන්න ඕන. එවනනම් කම්ම උදුරා දමන්න ඕන. නැවත නොඋපදින ලෙස කම්ම අන්ත කරන්න ඕන. මේ කම්ම අන්ත කරන්න, කම්ම උට්ටාන කරන්න, උදුරලා දමන්න බුදුහාමුදුරුවෝ මේ නිබ්බේධික පරියාය සූත්‍රයක් දේශනා කළා. සත්තට්ඨාන කුසල සූත්‍රය කියලා. මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ තියෙන්නේ බොහොම ලේසි පහසු ක්‍රමයක්. මේ කෙලෙස් මුල් තුන උදුරා දමන්නට. එනිසා මේ සංයුක්ත නිකායේ තියෙන මේ සත්තට්ඨාන කුසල සූත්‍රය බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේක තියෙන්නේ සත්ත උට්ඨාන කුසලෝ. කුසලෝ කියන්නේ කුණුමුල් තුන. කුණුමුල් තුන උදුරා දමන්නට අනුගමනය කළ යුතු, දැනගෙන අනුගමනය කළ යුතු මූලික පියවර හතක් විග්‍රහ කරලා තියෙනවා. එමත් නැත්නම් හත් ආකාරයකින් කෙලෙස් මුල් උදුරා දැමීම, බව උදුරා දැමීම තමා මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ තියෙන්නේ. මේ කෙලෙස් මුල් තුන පුද්ගලයෙක් තුළ මේ සංසාර ගමනේ මුල් බැහැගෙන තියෙන්නේ. මේ මුල් බැහැගත්න තියෙන පවතින කෙලෙස් මුල් තුන පියවර හතකින් උදුරා දමන්නට පුළුවන් කියලා බුදුහාමුදුරුව දේශනා කළා. මේ පියවරහට බුදුහාමුදුරුව මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේදී දේශනා කළා. සත්තට්ඨාන කුසල භික්ඛවෝ භික්ඛු තීදූප පරික්ඛීමස්මින් ධම්ම විනේ කේවලී උසිතවා උත්තම පුරිසෝති උච්චති කියලා බුදුහාමුදුරුව දේශනා කළා. කතංච භික්ඛවේ භික්ඛු සත්තට්ඨාන කුසලෝ. මේ කෙලෙස් මුල් හත කොහොමද මොන ආකාරයෙන්ද උදුරා දමන්නේ කියලා ප්‍රශ්නයක් අහලා බුදුහාමුදුරුව දේශනා කරනවා. ඉද භික්ඛු භික්ඛවේ යම් කිසි කෙනෙක් මේ බව උදුරා දමන්නට අප කැප වෙලා කටයුතු කරන පුද්ගලයා තමයි භික්ඛවේ කියන්නේ. භික්ඛු කියන්නේ භික්ඛු රූපං පජානාති, භික්ඛු සමුදයං පජානාති, රූප නිරෝධං පජානාති, රූප නිරෝධගාමිනින් පටිපදං පජානාති, රූපස්ස ආස්වාදං පජානාති, රූපස්ස ආදීනවං පජානාති, රූපස්ස නිස්සරණං පජානාති. මේ හතේම තියෙන වැදගත්ම මූලික වචන තමයි පජානාති. පජානාති කියන්නේ මේක මේ තමන් මේක දැන ගැනීම කියලා හැම නෙමෙයි දැනුම නෙමෙයි පජානාති කියන්නේ ඥානතෝ කියන්නේ දැනුම පජානාති කියන්නේ මේ තමන්ගේ හිතේ ප්‍රජනනය වෙන ප්‍රභවය වෙන අලුතෙන් නිර්මාණය වෙන සකස් වෙන උපදින ඒ වේගය අනුව ඒ උපදින ගතිය තමා දැනගන්න ඕන ඒ ප්‍රජනනය වෙන ශක්තිය දැන ගැනීම තමා නිවෙන්නට හෝ ඇවිලෙන්නට දෙපැත්තටම ශක්තියක් උපදිනවා. ඒ ශක්තිය උපදින ආකාරය උපදින වෙලාව නිවැරදිව දැන ගැනීම තමා පජානාති. ඒක නොදන්නා පුද්ගලයා නප්පජානාති. එනිසා දැන් මේක මෙතන මේ පජානාති තමා මුල් ආරම්භක පළවෙනි පියවර. දැන් සියලුම සූත්‍රවල මේ බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුවෝ කොහේ සූත්‍රයක් දේශනා කළත් නිවන් මඟ විවෘත කරන විග්‍රහ කරන පළවෙනිම මුල් මාතින තමා අවසානයේ පජානාති. පජානාති කියන தত্ত্বය තේරුම් නොගත්තොත් මේ මඟ විවෘත කරගන්නට පුළුවන් කමක් නැහැ. නප්පජානාති එහෙමනම්. එනිසා මේ පජානාති කියන වචනේ දැනුම එහෙම නෙමෙයි. දැනුමෙන් එහා ගිය දැක්මක් කියන අර්ථයකට කිට්ටු නමුත් දැක්මක් නෙමෙයි ඒ තමා තුළ ඇතිවන වෙනස්කම නිවැරදිව දැන හඳුනා ගැනීම තමා පජානාති. රූපං පජානාති. රූප සමුදයං පජානාති රූප නිරෝධං පජානාති රූප නිරෝධගාමිනින් පටිපදං පජානාති. මේ හතර රූපං රූප සමුදයං රූප නිරෝධං රූප නිරෝධගාමිනී පටිපදං පජානාති කියන්නේ මේ හතර නිවැරදිව යම් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් ඒ පුද්ගලයා චතු අරිය සත්‍ය නිවැරදිව තේරුම් ගත්ත පුද්ගලයෙක්. රූපං රූප සමුදයං රූප නිරෝධං රූප නිරෝධගාමිනින් පටිපදං. මේ කියන්නේ චතුරාර්ය සත්‍ය වෙන මොකක්වත් නෙමෙයි. එහෙමනම් දැන් මෙතන මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ මුලින්ම තියෙන්නේ චතු අරිය සත්‍ය තමයි. මේ මුල් බේලි හතරේ රූපං රූප සමුදයං රූප නිරෝධං රූප නිරෝධගාමිනී පටිපදං. දැන් චතුරාර්ය සත්‍ය ඔය පිංගතුන් අහලා තියෙන්නේ දුක්ඛං දුක්ඛ සමුදයං දුක්ඛ නිරෝධං දුක්ඛ නිරෝධගාමිනී පටිපදං. නමුත් මේකන දුක්ඛ වෙනුවට රූපං ඊළඟට වේදනං සංඤං සංඛාරේ විඥානං මේ පඤ්චස්කන්ධය තමයි අපි අර දුක්ඛ දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව හැටියට උපාදානය කරගන්නේ. එනිසා මේ පඤ්චස්කන්ධයෙන් තොරව අපිට උපාදානය කරගන්න දෙයක් නැහැ ලෝකේ කොහෙවත්. එනිසා මෙතන මේ අර දුක වෙනුවට මෙතන තියෙන්නේ රූපං රූප සමුදයං රූප නිරෝධං රූප නිරෝධගාමිනී පටිපදං. ඊළඟට මේක හොඳට තේරුම් ගන්න ඕන මෙතන තියෙනවා මේ හැම එකකම මෙතන තියෙන රූප නෙමේ සමුදය නෙමේ නිරෝධ නෙමේ නිරෝධගාමිනී පටිපදා නෙමේ පටිපදං රූපං සමුදයං නිරෝධං නිරෝධගාමිනී පටිපදං බිඳුවක් තියෙනවා අර කන්ටිනියුන් ප්‍රොසෙස් එක. එහෙම නැත්නම් මේක මේ කරමින් ඉන්න වර්තමාන මොහොතේ කරමින් ඉන්න වා කියන අර්ථයක් එනවා. මේ බිඳු සියලුම ඒවා මේ බිඳුවෙන් බිඳුවක් දාලා තියෙන එකයි. ඒ නිසා මේක මේ වර්තමාන මොහොතේ මේ ක්‍රියාත්මක කරමින් ඉන්නවා කියන එකයි. රූපං රූප සමුදයං රූප නිරෝධං රූප නිරෝධගාමිනී පටිපදං ඒ වගේම අස්සාදං ආදීනවන් නිස්සරණං හතේම තියෙන්නේ වර්තමාන මොහොතේ ක්‍රියාත්මක කරමින් ඉන්නවා. එහෙම අදහසක් තමයි මෙතන දෙන්නේ. එතකොට මේ පළවෙනි එක මේ පඤ්චස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන මේ පඤ්චස්කන්ධයම රූපේ රූපය හැටියට රූපං පජානාති, වේදනං වේදනා පජානාති, සංඥං සංඥා පජානාති, සංකාරේ සංකාරං පජානාති, විඥානං විඥානං පජානාති. ඒ වගේම රූප සමුදයං, වේදනා සමුදයං, සංඥා සමුදයං, සංකාරේ සමුදයං, විඥානං සමුදයං. ඒ වගේමයි නිරෝධං රූපං රූප නිරෝධං, වේදනං වේදනා නිරෝධං, සංඥං සංඥා නිරෝධං, සංකාරය සංකාර නිරෝධං, විඥානං විඥානේ නිරෝධං. ඒ වගේම නිරෝධගාමිනින් පටිපදන්, ඒ වගේ අස්සාදං ආදීනවන් නිස්සරණං, මේ හතම මේ පංචස්කන්ධයට අදාළව අපි තේරුම් ගත යුතුයි. ඒ නිසා මේ බුදුහාමුදුරුව මෙතෙන්දි මේ මුලේ කය අගේ කය කියලා තියෙන්නේ රූපං පජානාති, රූප සමුදයං පජානාති, රූප නිරෝධං පජානාති, රූප නිරෝධගාමිනින් පටිපදාන්, රූපං අස් රූපස් අස්සාදං, රූපස් ආදීනවං, රූපස් නිස්සරණං පජානාති. ඒකේ අවසාන එක තමයි විඥානං පජානාති, විඥාන සමුදයං පජානාති, විඥාන නිරෝධං පජානාති, විඥාන නිරෝධගාමිනින් පටිපදං පජානාති, විඥානස්ස අස්සාදං පජානාති, විඥානස්ස ආදීනවං පජානාති, විඥානස්ස නිස්සරණං පජානාති. මේ පංචස්කන්ධය පිළිබඳ චතුරාර්ය සත්‍යයත් මේ ඊට පස්සේ අර මරණානුස්සතිය නිබ්බාන සුත්‍යයත් බුදුහාමුදුරුව මෙතෙන්දී විග්‍රහ කළා. මේක ඉස්සරහට යනකොට තේරෙයි මොකද්ද මේ පියවර හත, මේ කෙලෙස් උදුරා දමන පියවර හත මොකද්ද කියලා තාම හරියට වැටහුනේ නැහැ. එකින් එක ඊට පස්සේ බුදුහාමුදුරුව විග්‍රහ කරනවා. කතමංච භික්කවේ රූපං, බුදුහාමුදුරුව සියලු දේ රූපං, රූප සමුදයං, රූප නිරෝධං, රූප නිරෝධගාමිනී පටිපදං හතරත්, රූපස්ස අස්සාදං ආදීනවන් නිසරණං තුනත් එකින් එක එකින් එකම විග්‍රහ කරනවා. ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන මේ සියලු දේම එකින් එකම විග්‍රහ කරනවා මේ සත්ත උට්ටාන කුසල සූත්‍රය. කතමංච භික්කවේ රූපං චත්තාරෝච මහාභූතා චතුන්නංච මහාභූතානං උපාදාය රූපං. මේ හතර මහාභූත ආපෝ තේජෝ වායෝ පඨවි නෙමේ මේ රූපං. ඒ ආපෝ තේජෝ වායෝ පඨවි රූප උපාදාය රූප වෙනවා. ඒ උපාදාය මහාභූත හතර උපාදාය රූපං වුණාම ඉදං උච්චති භික්කවේ රූපං. මේ හොඳට තේරුම් ගන්න ඕන මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහාභූත හතර වෙන එකක් අපි මේ මහාභූත හතරෙන් අපේ වසඟයට උපාදාන කරගන්නා කොටස් වලින් යමක් උපාදානය කරගත්තොත් කෝපේ මගේ මගේ කෝපේ කියලා උපාදානය කරගත්තොත් අන්න අර චතුන්නංච මහාභූතං උපාදාය රූපං බවට පත් වෙලා මේ කෝපේ තියෙන්නේ මගේ කෝපේ ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඌජා වෙන මොකක්වත් නෙමෙයි. ඒ නිසා ඉදං උච්චති භික්කවේ රූපං. දැන් මෙම රූපං විග්‍රහ කරලා මේ මහාභූත හතර නෙමේ උපාදාය රූප තමන් මම කොට මගේ කොට මගේ වසඟයට ගත් දෙයක් තියෙනවා නම් ඒක උපාදාය රූප. උපාදාය තමා රූප වෙන්නේ මෙතන මේ රූප හැටියට ගන්න. ඊට පස්සේ ආහාර සමුදයා රූප සමුදයෝ. මේ රූප අර චතුන්නංච මහාභූත උපාදාය රූප සමුදය වෙන්නේ ආහාර සමුදයෝ රූප සමුදයෝ. ආහාර සමුදයෝ කිව්වේ මෙතන විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර, පස්ස ආහාර, කබලින්කාර ආහාර හතරම ආහාර සමුදය හැටියට ගන්නවා. අර චතුන්නංච උපාදාය රූපං හතරම එක මේ කබලින්කාර ආරහාරියට මනෝ සංජේතන ආහාර හැටියට සම්පස්ස ආහාර හැටියට විඥාන ආහාර හැටියට ගත්තොත් අන්න එතෙන්දි අර රූප සමුදය ආහාර සමුදය වෙනවා. ඒ ආහාර සමුදය වීමත් මේක හේතුඵල. මේක දැන් අනිත් පැත්ත ආහාර නිරෝධ රූප නිරෝධ. එමනම් මේ රූප නිරෝධ කරන්න ආහාර නිරෝධ කරන්න ඕන. මොනවාද මේ ආහාර හතර? නැවත විඥාන ආහාර, මනෝ සංපස් ආහාර, මනෝ සංචේතන ආහාර, කබලින්කාර ආහාර. දැන් මේකේ හොඳට තේරුම් ගන්න ඕන මොකද්ද මේ රෝධ නිරෝධ. මේ ආහාර අපි සමුදය කරගන්නේ සම්බන්ධතාවයක් අලුතෙන් උපද්දවා ගන්න මේ හිතෙන් සංචේතන පවත්වලා රෝධ කිරීමෙන්. දැන් මේකට මම උදාහරණයක් පොඩි ගන්නම්. මේක උදාහරණයක් ගන්න ගන්න ටිකක් තේරුම් ගන්න අමාරුයි. අපි හිතමු අපිට කේක් කෑල්ලක් දුන්න කන්න. මේ කේක් කෑල්ල ආපෝ තේජෝ ආයෝ පටිවි වර්ණ ගන්ධ රස ඕජා තියෙන වෙන මොකක්වත් නෙමෙයි. මම මේ කේක් කෑල්ල අරගෙන කටක් කෑව ගමන් ඒ කට සමහර උපාදාය රූප උනේ. මේ කේක් කෑල්ල කෑපු ගමන්ම මම මේ කේක් කෑල්ල මනිනවා. මේ කේක් කෑල්ල රස සංසන්දනය කරනවා. මීට පෙර කෑපු සියලු කේක් එක්ක සම්බන්ධ කරනවා, සංසන්දනය කරනවා. සංසන්දනය කරලා මැනලා මේ කේක් කෑල්ල මනිනකොට මේ කේක් කෑල්ල රස නම් රවුම් ගන්නවා, රෝද ගන්නවා. මේ කේක් කෑල්ල කොහෙන්ද ගත්තේ? මේකට දාලා තියෙන්නේ මොනවද? මේක මේ තව කේක් කෑල්ලක් කෑවොත් හොඳයිද? මගේ ළමයින්ටත් කාට හරි නෑදෑයන්ටත් යාළුවන්ටත් මේ රෝගේ කෑල්ලක් දුන්නොත් හොඳයි. මේක මොනවද දාලා හදලා තියෙන්නේ? මේක කීයක් වෙනවද? කොහෙන්ද ගත්තේ? මේ ආකාරයට හිත දිගෙන් රෝද ගහනවා. මේ රෝද ගැනීම නිසා අර කබලින්කාර ආහාර, මනෝ සංචේතන ආහාර, සම්පස් ආහාර, විඥාන ආහාර හතරම සමුදය වෙනවා. ඒ රෝද ගැනීම නවත්තුවොත් ඒ මනෝ සංචේතන සංචේතන පවත්තන් නැතුව මේ කේක් කෑල්ල කෑවා. ඒ කේක් කෑල්ල රස බින්දා එක එතනින් අවසන් කළොත් රෝධ නිරෝධ කරනවා, සමුදය වෙන්නේ නැහැ. ඉතින් ඒක නම අර ආහාර නිරෝධෝ රූප නිරෝධෝ. රූප නිරෝධ කිරීමෙන් තමයි ආහාර නිරෝධ කළ හැකි. නැතු මේ ආහාර ගැනීම නැවැත්වීම නෙමෙයි, කේක් කෑල්ල කෑම නැවැත්වීම නෙමෙයි. කේක් කෑල්ල කාලා පුද්ගලයේ නිතරම සංසන්දනය කරලා මනිනවා, චිත්ත වේත දිගේ රෝධ ගහනවා. මේ කේක් කෑල්ල පිළිබඳ මේ කේක් කෑල්ල මේ නිරසනම් අර මේ ඉස්සෙල්ලා කේක් කෑල්ල කෑවට ඒත් මේක දිගේ රවුම් ගහනවා, රසනම් ඒත් රවුම් ගහනවා. ඒ වගේ මේ මෙතන මේ චක්කු සෝත ගාන ජීවා කාය මනෝ හයම දිගේ මේ ආහාර එනවා. අර දිවට ලැබිච්ච එක තමයි කේක් කෑල්ල, ඇහැට දැක්ක රූපෙකුත්, කනට ඇහුව ශබ්දෙකුත්, නාසයට ගත්ත ගඳ සුවඳකුත්, දිවට ගත්ත රසකුත්, කයට ගත්ත පහසත්, මනසට ලැබුණු ධම්මත් මේ රූප සමුදය හැටියට අර ආහාර හතරම ලැබෙන දේවල් වෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට මේ ආහාර කියන්නේ කටින් ගන්නා දේ විතරක් නෙමෙයි. ඇහෙනුත් ආහාර පානය කරනවා, කනෙනුත් ශබ්ද ආහාර පානය කරනවා, නාසයෙනුත් ගඳ සුවඳ ආහාර පානය කරනවා, දිවෙන් රස ආහාර වගේම කයින් පහස පොට්ටබ් ආහාර, මනසෙන් ධම්ම ආහාර. මේ දොරවල් හයෙම මේ ආහාර සමුදය රූප සමුදය කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඒ දොරවල් හයම ඉන්ද්‍රියේසු ගුත්ත ద్వාරෝ කිව්වොත් ආහාරයේ මතඤ්‍යතා කියන එක තේරුම් ගත්තොත් අර රූප සමුදය ආහාර නිරෝධෝ. අය මේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ රූප නිරෝධගාමිනී, නිරෝධගාමිනී පටිපදාව හැටියට මේ සම්මාංගාට තමයි කොහේ කොතනත් හැමතැනකම විග්‍රහයක් කරලා තියෙනවා. ඊළඟට දැන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත කියන්නේ මේ මෙන්න මේකයි. දැන් මේ හතර තේරුම් ගත්තා නම් ඒ පුද්ගලයා මේ රූප රූප හැටියට රූප සමුදය වෙන ආකාරය, රූප නිරෝධ වෙන ආකාරය, රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදා තේරුම් ගත්තා නම් ඒ පුද්ගලයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත දර්ශනයෙන් සම්පන්න වූ පුද්ගලයා. ඊළඟට ඉතුරු තුන තව තුනක් තියෙනවනේ. අර රූපස්ස අස්සාදං රූපස්ස ආදීනං රූපස්ස නිස්සරණං. දැන් යං රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං රූපස්ස අස්සාදෝ. මොකද්ද මේ ආස්වාදය අස්සාද? එමනම් මේ ආස්වාදනේ මේ පිනව පිනව කටයුතු කිරීමට මුල යං රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං. පටිච්ච නොවුනොත් මේ ආස්වාදයක් එන්නෙත් නැහැ, සුඛ සෝමනස්ස දෙයක් එන්නෙත් නැහැ. මේ පටිච්ච වීම තමයි මේ උප්පජ්ජති සුඛං සෝමනස්සං හෝ දුකං දෝමනස්සං හෝ අදුක්ඛම අසුඛං. මේ තුනම මෙතන තියෙනවා. නමුත් එකයි ප්‍රකාශ කරලා තියෙන්නේ තේරුම් ගන්න පුළුවන් එක සුඛං සෝමනස්සං දුක්ඛං දෝමනස්සං හෝ අදුක්ඛම අසුඛං තුනම මේ කියන අස්වාදයට අයිති වෙනවා. ඊළඟට යං රූපං කිව්වේ මේ අර ඉස්සෙල්ලා කිව්ව චක්කු රූප, සෝත රූප, ගාන රූප, ජීවා රූප, කාය රූප, මනෝ රූප මේ හැම ආකාරයකින්ම හිතට ආහාර ඇතුළේට ඇතුල් වෙන සියලුම රූප මේ යං රූපං. මේ පටිච්ච වෙනවා, චක්කුංච පටිච්ච වෙනවා, සෝතංච පටිච්ච වෙනවා, සද්දංච පටිච්ච වෙනවා, ගානංච යුවාච කාය මනෝ මනාච හයෙම්ම පටිච්ච වෙනවා, දුර්වල හයෙම්. ඒ පටිච්ච වීම නිසා සුඛ සෝමනස්සයක් උපදිනවා නම් ඒක තමයි ආස්වාදය. දුක් දෝමනස්සයක් උපදිනවා නම් ඒකත් ආස්වාදයක්. අදුක්කම අසුඛ උපදිනවා නම් ඒකත් ආස්වාදයක්. ඒක තමයි ආස්වාදය. ඒ ආස්වාදයට තමයි සියලු මිනිස්සු මේ ජීවත් වෙන්නේ. ඒ ආස්වාදය නිසා තමයි සුඛ සෝමනස්ස නම් ඒක රාග ආස්වාදයක්, දුක් දෝමනස්ස නම් ඒක ද්වේෂයෙන් ලබන ආස්වාදයක්, අදුක්කම අසුඛ නම් ඒක මෝහයෙන් ලබන ආස්වාදයක්. ඊළඟට යං රූපං මේ ආස්වාදය ඒ රූපය නිසා ලබන ආස්වාදය, රූපේ හේතුව ආස්වාදයේ ඵලය. මේ හේතුව යං රූපං කිව්වේ හේතුව. අර චක්කු සෝත ගාන ජීවා කාය මනෝ මේ රූප. ඒ රූප අපේ කැමැත්ත අනුව පිහිටන්නේ අනිච්චං. ඒ සුඛ සෝමනස්ස ඒ ආස්වාදය ඒ ආකාරයට දිගටම පවතින්නේ. ඒක ලැබුණු මොහොතේ ඉඳන් ගෙවිලා අනිත් පැත්තට යනවා. එනිසා අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. හොඳට තේරුම් ගන්න ඕන මේ ආස්වාදය නිච්ච නැහැ, අනිච්චයි. සුඛසේ දිගටම පවතින්නේ දුක්ඛයි. ඒක උපන් මොහොතේ පටන් වැය වෙලා ගෙවිලා අන්‍යතා භාවයටපත් වෙලා සබ්බේ මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ. ඒක තමයි නියත ධර්මය. ඒ විනාශ භාවයටපත් වෙන අන්‍යතා භාවයටපත් වීම නිසා විපරිණාම ධම්ම. අයං රූපස්ස ආදීනව. මෙන්න මේ ආදීනව කියන්නේ මෙන්න මේ නිච්චසේ නොපවතින නිසා අනිච්චං, සුඛසේ සෝමනස්සසේ නොපවතින නිසා දුක්ඛං. ඒක ඒ ආස්වාදය ලැබුණු මොහොතේ ඉඳන් වැය වෙලා ගෙවිලා සමුදය ධම්මාවා වාය ධම්මා තේරුම් ගත්තාම විපරිණාමයට පත් වෙනවා. ඒක තමයි ආදීනෝ. ඒ රූපස්මින් ඒක තමයි ආදීනෝ. ඒ මේක තේරුම් ගත්ත පුද්ගලයෙක් යෝ යමෙක් රූපස්මින් චන්ද්‍රාග විනයෝ චන්ද්‍රාග පහන. මේ චන්ද්‍රාග විනයෙහි පිහිටලා චන්ද්‍රාග ප්‍රහාණය කළොත් යෝ විනයෝසෝ ධම්මෝ කියන තත්වයට අනුව ඒ පුද්ගලයා ඉදං රූපස්ස නිස්සරණ. ඒ පුද්ගලයාට දුකක් උරුම වෙන්නේ නැහැ. උපේක්ඛා සිතින් ඉවසලා විමසලා නිස්සරණයටපත් වෙනවා. එමුණන අර චර වෙන්නේ නැහැ. මේක නිස්සරණ කියන එකේ තේරුම අර චර බව නැති නිසා කාමාවචර රූපාවචර අරූපාවචර නැති නිසා ඒ පුද්ගලයා නිස්සරණ තත්ත්වයටපත් වෙනවා. දැන් හොඳට තේරුම් ගන්න මෙතන තියෙන්නේ නෑ මේක තව ටිකක් ඉස්සරහට ගියාම මේක හොඳටම තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේ රූප පිළිබඳව තව ඉස්සරහට දිගටම පියවර ගණනාවක් ඉදිරියට කියනවා. යේහි කේචි භික්කවේ සමනාව බ්‍රාහ්මනාව. දැන් මේක සියලු පෘථග්ජන පුද්ගලයාට මේ රූප මේ උපාදාය රූප හැටියට උපාදානය කරගන්න. ඒ වගේම මේ රූප සමුදියෝ ආහාර සමුදියෝ රූප නිරෝධෝ ආහාර නිරෝධෝ ඒක ඕනම මිනිහෙකුට පොදුයි. පෘථග්ජන පුද්ගලයාත් මග අනුගමනය කරන පුද්ගලයාත් මගඵලලාභියත් අරහතුන් වහන්සේත් මේක එක්කාටත් පොදුයි. ඊළඟට යේහි කේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා. දැන් මෙතන මේ කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට උත්සාහ කරන අවබෝධයක් යම් ආකාරයක දර්ශනයන සම්පන්න වූ පුද්ගලයෙක් හඳුන්වන තමා සමනාවා බ්‍රාහ්මනාවා. එහෙම පුද්ගලයෙක් අර පජානාති කියන එකෙන් ඉස්සරහට ගිහිල්ලා ඒවං රූපං අභිඤ්ඤාය. දැන් පජානාති කියන එක මුල් පළවෙනි පියවර අවස්ථාව. ඒක අර මාර්ගයේ ඉන්න පුද්ගලයෙකුට තේරුම් ගත යුතු තේරුම් ගත හැකි අවස්ථාව පජානාති. පජානාති කියන தத்துவයෙන් ටිකක් ගැඹුරට දැක්ම පිරිසිදු වුණාම අභිඤ්ඤාය කියන උසස් தத்துவයට ඒ පජානාති යනවා. දැන් එතකොට ඉස්සෙල්ලා කිව්වේ රූපං අභිඤ්ඤාය, මේ රූපං පජානාති, දැන් රූපං අභිඤ්ඤාය. රූප සමුදයං අභිඤ්ඤාය, රූප නිරෝධං අභිඤ්ඤාය, රූප නිරෝධගාමිනී පටිපදං අභිඤ්ඤාය, රූපස්ස අස්සාදං අභිඤ්ඤාය, රූපස්ස ආදීනවං අභිඤ්ඤාය, රූපස්ස නිස්සරණං අභිඤ්ඤාය. ඒ தத்துவයටපත් වූ පුද්ගලයා අර පජානාති කියන එක ඉක්මවා ගිහිල්ලා දැක්ම බොහොම උසස් මට්ටමින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් පුද්ගලයා තමයි අභිඤ්ඤාය. ඒ පුද්ගලයා එවං රූපස්ස නිස්සරණං අභිඤ්ඤාය, රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නාතේ සුප්පටිපන්නා. සුප්පටිපන්නාතේ ඉමස්මින් ධම්ම විනේ ගාදන්ති. එවන් පුද්ගලයෙක් මේ தத்துவයට පත් වෙනවා. මේ தத்துவය මොකද්ද කියලා මං තව පොඩ්ඩකින් කියන්නම්. ඊළඟට ඒකම නැවතත් කියනවා. යේච කෝ කේචි. ඉසලකවේ යේහි කේචි භික්කවේ. දැන් එවන් මේ අභිඤ්ඤාතං අභිඤ්ඤය වූ පුද්ගලයෙක් යේච කෝ කේචි භික්කවේ සමනාව බ්‍රාහ්මණාව එවන් ශ්‍රමණේකෝ බ්‍රාහ්මණේකෝ මග අනුගමනය කරන්නේ එවන් රූපං අභිඤ්ඤාය, එවන් රූප සමුදයං අභිඤ්ඤාය, එවන් රූප නිරෝධං අභිඤ්ඤාය, එවන් රූප නිරෝධගාමිනීම් පටිපදං අභිඤ්ඤාය, එවන් රූපස්ස අසාදං අභිඤ්ඤාය, ආදීනවං අභිඤ්ඤාය, රූපස්ස නිස්සරණං අභිඤ්ඤාය, රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය අනුපාදා විමුත්තා තේ සුවිමුත්තා, ඒ සුවිමුත්තා තේ කේවලිනෝ, ඒ කේවලිනෝ වට්ටන් තේසන් නත්ති පඤ්ඤා පනාය. දැන් මේ තමා මේ රූප පිළිබඳව මේ උපාදාය රූප හතර පිළිබඳව එමනනම් මේ පංචස්කන්ධයේ පළවෙනිම කොටස පිළිබඳව මේ කෙනෙක් අර උපාදානය අත්තරින්නට පුළුවන් වන පියවර හතර නිවනට උපකාර වන ආකාරයට අත්තරින්නට පුළුවන් පියවර හත. දැන් හොඳට තේරුම් ගන්න ඕන මෙතන මේ තියෙන එකේ යේහි කේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා එවන් රූපං අභිඤ්ඤාය එවන් රූප සමුදයං අභිඤ්ඤාය එවන් රූප නිරෝධං අභිඤ්ඤාය එවන් රූප නිරෝධගාමිනී පටිපදං අභිඤ්ඤාය කියන හතර චතු අරිය සත්‍ය. මොකද්ද චතුරාර්ය සත්‍ය? ඊළඟට එවන් රූපස්ස අස්සාදං අභිඤ්ඤාය එවන් රූපස්ස ආදීනං අභිඤ්ඤාය එවන් රූපස්ස නිස්සරණං අභිඤ්ඤාය මරණානුස්සතිය. එහෙම නැත්නම් අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කරලා අනුපස්සනා කර මෙනෙහි කිරීම නෙමෙයි අනුපස්සනා කරලා අනුස්සති තුන අනිච්චානුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජහති අනත්තානුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති. හැබැයි මෙතන හොඳට තේරුම් ගන්න ඕන මේ අනිච්ච දුක්ඛ අනත්ත වෙනුවට මෙතන තියෙන්නේ විපරිණාම ධම්ම. දැන් හොඳට තේරුම් ගන්න ඕන මේක මේ අනාත්ම නෙමේ. මේ සත්තට්ඨානු කුසල සූත්‍රයේ ඉතා පැහැදිලි අනිච්ච දුක්ඛ අනත්ත කියන ත්‍රිලක්ෂණය වෙනුවට මෙතන තියෙන්නේ අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්ම. මෙතන තියෙන්නේ අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං. අර අපි ත්‍රිලක්ෂණය හැටියට මෙතෙක්කල් තේරුම් ගත්තේ මරණානුස්සතිය හැටියට අනිච්ච දුක්ඛ අනත්ත. නමුත් මෙතන සත්තට්ඨාන කුසල සූත්‍රයේ ඉතා පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං. අනිච්ඡං දුක්ඛං අනත්ත නෙමෙයි. ඊළඟට අර බුද්ධානුස්සතිය හැටියට දැන් මේ මරණානුස්සතිය වැඩිම තමයි අර රූපස්ස අස්සාදං අභිඤ්ඤාය රූපස්ස ආදීනං අභිඤ්ඤාය එවන් රූපස්ස නිස්සරණං අභිඤ්ඤාය. මේ යම් ශ්‍රමණේකෝ බ්‍රාහ්මණේකෝ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමෙන් ත්‍රිලක්ෂණය වැඩිමෙන් ඒ පුද්ගලයා රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නා. අර නිබ්බිදානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී පටි නිස්සග්ගානුපස්සී මේ හතර තමා බුද්ධානුස්සතිය බව උදුරා දමන අනුස්සති හතර. දැන් මේක මේ උදුරා දමීමත් කරන්නේ සත්ත උට්ටාන කුසලෝ මේ කුණුමුල් තුන උදුරා දමන. මේක මේ අර අපි මෙතෙක්කල් දන්නා ඉගෙන ගත්ත අනිච්ච දුක්ඛානත්ත මෙනෙහි කළා නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය කියන එක මේ වෙන ආකාරයකට රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය වෙනුවට මෙතන තියෙන පටිපන්නා තේ සුප්පටිපන්නා ඒ සුප්පටිපන්නා තේ ඉමස්මින් ධම්ම විනේ ගාදන්ති. ඒ අනුව මේ යම් කිසි කෙනෙක් මේ රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය අනුපාදා විමුක්ත අනුපාදා විමුක්ත අර අනුත්පාද වශයෙන් සමුදය විමුක්ත කළ යුත්තේ නෝපදවා අත්තරිය යුත්තේ. ඒ අනුව තේ සුවිමුත්තා ඒ සුවිමුත්තා තේ කේවලිනෝ. ඒ පුද්ගලයා මේ කුණු මුල් තුන උදුරන්නට කේවලිනෝ කියන්නේ දන්නා දක්ෂයෙක් බවට පත් වුණා. ඒ අනුව යේ කේවලිනෝ වට්ටන් තේසන් නත්ති මෙ වට්ට තුන තේසන් වට්ට තුන සංවට්ට තුනම කපල දාලා ගලවල දාලා නත්ති උපදීම අලුතෙන් සකස් කිරීම නැවැත්තුවා. කොහොමද? අර විඤ්ඤාපනාය සහ මුලින් අයින් කළා පඤ්ඤාපනාය කියන තත්ත්වය. දැන් මේක තමා පැහැදිලිවම මේ නිබ්බිදානු මේ අර මං කිව්ව මේ අර පරියාප්ති ධර්මයේ හතරක් තියෙනවනේ. මූල පරියාය, ධම්ම පරියාය, ආසව සංවර පරියාය, නිබ්බේධික පරියාය. මෙතන තමා මේ නිබ්බිදාය විරාගාය නිරෝධාය මේ නිබ්බේධික පරියාය. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන මෙතන මේ සත්තරාණ කුසල සූත්‍රයේ අනිච්ච දුක්ඛ අනත්ත නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ගාය වෙන ආකාරයකට බොහොම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් ආකාරයට තේරුම් කරලා දීලා තියෙනවා. ඒ අනුව මේක මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වීමත් ත්‍රිලක්ෂණය පූර්ණ වීමත් ඒ වගේම බුද්ධානුස්සතිය පූර්ණ වෙලා නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය ඒ අනුව තේ සංවට්ටන් නැති අලුතෙන් වට තුන රාග වටය ද්වේෂ වටය මෝහ වටය කියන සංවට්ටය සකස් කරන්නේ නැහැ. ඒ අනුව ඒ නිසා විවට්ට තත්ත්වයටපත් වුණා. ඒ අනුව අර විඤ්ඤාපනාය සදාටම නවත්තලා පුද්ගලයා පඤ්ඤාපනාය කියන සත්වයට පත් වුණා. මේ රූපය පිළිබඳව මේ පියවරහත අවස්ථාහත විග්‍රහ කළා. ඊට පස්සේ මේ වේදනා සංඥා සංකාර විඥාන ඉතුරු හතරත් පංචස්කන්ධේ මේ ආකාරයටම විග්‍රහ කරනවා. ඒකේ විග්‍රහය එකයි. හැබැයි අර උපත විතරක් සමුදය විතරක් වෙනස්. දැන් අතන අර චත්තාරෝ උපාදාය රූපා රූප සමුදයෝ ආහාර සමුදයෝ. නමුත් කතමාජ විකේ වේදනා. වේදනා සමුදය ආහාර සමුදයෝ නෙමෙයි. සම්පස්ස සමුදයෝ චක්කු සම්පස්ස වේදනා සමුදයෝ. සම්පස්ස හයක් තියෙනවා. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. ඇහ කන්න නාසය දිවකය මන හයට මේන සම්පස්ස කාය හය. අර චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු චක්කු විඥානං තින්නං සංගති පස්සෝ සම්පස්ස වෙනවා. අන්නේ සම්පස්ස හය. මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් හයෙන්ම සම්පස්ස හයක් වෙනවා. ඒ සම්පස්ස සමුදයෝ වේදනා සමුදයෝ. සම්පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ. එනිසා පස්ස සමුදයෝ වේදනා සමුදයෝ, පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ. මෙතන පස්ස කිව්වට මේ සම්පස්ස කියන එක තේරුම් ගන්න ඕන. අනික් සියලු දේ ඒ විදිහටයි පජානාති. ඊට පස්සේ අභිඤ්ඤායං අභිඤ්ඤාතං. ඒ අනුව අර අනිච්ච දුක්ඛ අනත්ත වෙනුවට විපරිණාමය ධම්මේ තේරුම් අරගෙන නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ තේ අර තේ සන්නත්ති වට්ටං. ඒ අනුව වට තුන කඩලා දාලා පඤ්ඤාපනාය වෙනවා. ඊළඟට කතමාචි භික්කවේ සංඥා. දැන් ආහාර සමුදයෝ රූප සමුදයෝ, ආහාර නිරෝධෝ රූප නිරෝධෝ, සංචේතන සංපස්ස සමුදයෝ වේදනා සමුදයෝ, සංපස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ. සංඥාවේ ඊට වඩා වෙනස් මෙතෙන්දි මේ ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු වන රූප ශබ්ද ගන්ධ සුවඳ රස සුව පහස මේ ධම්ම තමයි මෙතෙන්දි සංඥා. සංඥා කාය රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. අයං උත්තච භික්කවේ සංඥා. එතන ඒ බාහිර ආයත අධ්‍යාත්මික ආයතන හයට අරමුණු වන බාහිර අර හය තමයි මේ සම්පස්ස සමුදයෝ සංඥා සමුදයෝ. ඒ රෝධ ගැනීම නිරෝධ කිරීම පස නිරෝධෝ සංඥා නිරෝධෝ. සම්පස්ස නිරෝධෝ සංඥා නිරෝධෝ. අය මේවා අරිය වට්ටංගිකෝ මග්ගෝ මේ සමුදය නිරෝධගාමිනී මාර්ගය. එනිසා මේ සංඥා ඊට පස්සේ සංකාර වල මේ සංචේතන හයක් තමයි කතමේජ භික්කවේ සංඛාරා, ජයිමේ භික්කවේ චේතනාකාය. රූප සංචේතනා, සද්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා. සංචේතනා නිසා තමයි සංඛාර එන්නේ. සංචේතනා නිරෝධ කළොත් සංඛාර නිරෝධෝ. දැන් මේ හැම එකකම ඊළඟට විඤ්ඤාණ කායත් බලලා මිමුක කතමංජ බිකවේ විඤ්ඤාණං ජයිමේ විඤ්ඤාණ බිකවේ විඤ්ඤාණ කාය චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාන විඤ්ඤාණ ජීවහා විඤ්ඤාණ කාය විඤ්ඤාණ මනෝ විඤ්ඤාණ ඉදං උච්චද බිකවේ විඤ්ඤාණං නාම රූප සමුදයෝ විඤ්ඤාණ සමුදයෝ නාම රූප නිරෝධෝ විඤ්ඤාණ නිරෝධෝ දැන් මෙතන අර ආහාර සමුදය වෙන්නේ රූප මේ ආහාර සමුදයෝ රූප සමුදයෝ ඒ වගේම සම්පස්ස සමුදයෝ වේදනා සමුදයෝ අර බාහිර ආයතන වලට එන අරමුණු වෙන ඇහැට ගන්න නේද බාහිර සමුදය තම සංඥා නිරෝධෝ සංකාර නිරෝධය සංචේතන නිරෝධය නමුත් විඥාන නිරෝධය නාම රූප නිරෝධය මේ පහේ තේරුම් ගන්න ඕන මේ පළවෙනි එකේ රූප සමුදය ආහාර සමුදය අන්තිමේකේ නාම රූප දෙකම මේ නාම කියන කොට සමහර වේදනා සංඥා චේතනා තුනේ ඇතුල් කරලා තියෙනවා ඒ නිසා අර මුල් හතරෙම එකදුව තමයි නාම රූප සමුදය විඥාන සමුදය නාම රූප නිරෝධෝ විඥාන නිරෝධෝ මේ කාරණා සියලුම දේ බුදුහාමුදුරුව මේ විඥානයත් මේ වගේම විග්‍රහ කළා මේ ඒහි කේචිබිකවේ සමනාවා බ්‍රාහ්මනාවා එවන් විඥානං අභිඥාය එවන් විඥාන සමුදයං අභිඥාය එවන් විඥාන නිරෝධං අභිඥාය එවන් විඥාන නිරෝධගාමිනී පටිපදං අභිඥාය මේක ගැන තමයි මිනිසු නොදන්නේ මේ විඥානය උපදින්නේ කොහොමද විඥානය අලුතෙන් සමුදේ වෙන්නේ කොහොමද ඒක නිරෝධ කරන්නේ කොහොමද ඒක නිරෝධගාමිනී පටිපදාව පූර්ණ කරගන්නේ කොහොමද කියන එක තමයි මේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං තේරුම් ගත්ත මිනිහෙකුට මිසක් මේක තේරුම් ගන්න අමාරුයි. ඉතින් ඒක නිසා මේ පංචස්කන්ධයම පිළිබඳව මේ මුල් තුන උදුරා දැමීමට කෙලෙස් මුල්, රාග මුල්, ද්වේෂ මුල්, මෝහ මුල් තුනම එකවරම එකටම උදුරලා අයින් කරන්න පුළුවන්. මෙන්න මේ පංචස්කන්ධය පිළිබඳව මේ වගේ මේ පියවර පහක් අර පස් වේදන රූප වේදනා සංඥා සංකාර විඥාන පහ අර පියවර හතකින් හිතෙන් උදුරලා දාන්න පුළුවන් මේ උදුරලා දාන සියලුම දේවල් මේ හිතේ උපදින සමුදය වෙන දේවල් රූප සමුදය වේදනා සමුදය සංඥා සංකාර විඥාන සමුදය තමයි අපි නිරෝධ අනුපාද නිරෝධ මේක හැම තැනකම ඉතාම පැහැදිලිව කියලා තියෙනවා විඥානස්ස විඥානස්ස නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා විමුක්තා මේ පහේම කියලා තියෙනවා අනුපාදා විමුක්තා මේක තමයි අනුත්පාද වශයෙන් සමුදය නිරෝධ කිරීම විමුක්ති කිරීම මිදි නිදහස් වීම නැවත නොඋපදින ආකාරයට අලුතෙන් නොඋපදින ආකාරයට විමුක්ති කිරීම වෙන්වී මිදී නිදහස් වීම තමා අනුපාදා විමුක්තා. එනිසා මේ අනුපාදා තේරුම් ගත්තේ නැති කෙනෙකුට මේ නිවනක් ලැබෙන්නේ නැහැ. එනිසා මේ සමුදය නිරෝධයක් නෙමෙයි මෙතන තියෙන්නේ අනුපාද වශයෙන් සමුදය නිරෝධ කිරීමක් මේ පහේම පැහැදිලිව පිරිසිදුව බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. ඒ අනුව මේ පංචස්කන්ධය පියවර හතකින් චතුරාර්ය සත්‍ය මුල් පියවර හතර අනිච්ච දුක්ඛ අනාත්ත නිබ්බිදා විරාග නිරෝධ පටිනිස්සග්ග කියන මරණානුස්සතිය බුද්ධානුස්සතිය ඊළඟ පියවර තුන. මේක තේරුම් ගත්ත කෙනෙකුට අර වට තුන ගලවල කපලා දාලා නැවත විඥානීය අනුපාද වශයෙන් විමුක්තියටපත් වෙලා විඥානයේ ඉදීම නවත්තලා පඤ්ඤාපනාය හැටියට ජීවත් වෙන්න පුළුවන්. එතෙක් ඒ පුද්ගලයා විඤ්ඤාපනාය. ඒ පුද්ගලයා ජීවත් වුණේ රාගය, ద్వේෂය, මෝහය අලුතෙන් හදාගෙන විඤ්ඤාපනාය. දැන් ඒ පුද්ගලයා අර පජානාති අභිඤ්ඤාතං කියන තේරුම් ගත්තට පස්සේ දැන් ඒ පුද්ගලයා අර අනුපාදා විමුක්තා ඒ අනුව පඤ්ඤාපනාය නත්ති වට්ටන් තේසම්. ඒ වට තුන හදන්නේ නැහැ. අර මේ වට තුනකින් තමයි සියලු පුද්ගලයෝ මේ ලෝකයට බැඳලා තියෙන්නේ. රාග වටය, ද්වේෂ වටය, මෝහ වටය. අර මලකඩ කඩනවා කියලා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කළා. මේ සත්තට්ඨාන කුසලයේ සූත්‍රයේ කිව්වේ මේ වට විවට්ට කරන්න ඕන. මේවා එක එක තැන් වල ඒ වගේ එක එක වචනෙන් පාවිච්චි කළාට මේ වට තුන තමයි විවට්ටේ ඥානං. ඉතින් ඒක නිසා වට විවට්ට කරන්න ඕන. සංවට්ට විවට්ට කරන්න ඕන. ඒක තමයි නිවන. මේ අනුව නිවන විග්‍රහ කරලා දැන් මෙතෙක් කල් මේ විග්‍රහ කළේ මේ පංචස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක අර සත්තත් පියවර හතකින් උට්ටාන කිරීම උදුරා කුණුමල් තුන ගලවා අස්කිරීම. ඊළඟට තව ත්‍රිවිධූප පරික්කී හොති. තවත් තුනක් මේ ආකාරයටම මේ වට තුන ගලවන්නට උපකාර කරගන්නට පුළුවන් දේවල් තුනක් තියෙනවා. පළවෙනි එක ඉද බිකවේ බිකු ධාතුසෝ උපපරික්කති. ධාතු ධාතු හයක් තියෙනවා. ආපෝතේජෝ වායෝ පඨවි අවකාශ විඥාන. ධාතු හයත් අපිට පුළුවන්කම තියෙනවා අර චතුරාර්ය සත්‍ය අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා නිබ්බිදා විරාගා නිරෝධ පටිනිසග්ග කරන්න. ඒ අනුව ධාතුසෝ උපපරික්කති අර පංචස්කන්ධය වගේ. ඊළඟට ආයතනසෝ උපපරික්කති. චක්කු සෝත ගාන ජීවා කාය මනෝ කියන ආයතන හයක් තියෙනවා. මේ ආයතන හයම ඉන්ද්‍රිය හයක් බවට පත් කරගන්න පුළුවන්. මේ උපපරික්කති කිව්වේ එකයි මේ කෙලෙස් මුල් උදුරා දැමීමට උපකාර. ඒ වගේම පටිච්ච සමුප්පාදසෝ උපපරික්කති. පටිච්ච සමුප්පාද අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදේ හැටියට තේරුණා. අවිද්‍යා මූල නිරෝධය අවිද්‍යාන මූල නිරෝධ පටිච්ච සමුප්පාදේ හැටියට කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මය කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මය හැටියට තේරුම් ගන්න ඕන. ඒ අනුව ඒවංකෝ භික්කවේ භික්ඛු ත්‍රිවිධූප පරික්කී හෝති. සත්තට්ඨාන කුසලෝ භික්කවේ භික්ඛු ත්‍රිවිධූප පරික්කී ඉමස්මින් ධම්ම විනේ කේවලී උසිතවා උත්තම පුරිසෝති උච්චති. උත්තම පුරිස කියන්නේ අරහතුන් වහන්සේ. ඒ අනුව මේකේ මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ පංචස්කන්ධය පිළිබඳව තමා දිගටම විග්‍රහ කරලා තියෙන්නේ. ඒ පංචස්කන්ධය මේ පියවරහතෙන් උදුරා දමන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට ධාතු සෝප පරික්කති මේ ධාතු හයත් ච ධාතු විභංග සූත්‍රයේ තේරුම් ගත්තාම ඒකනුත් මේ කෙලෙස් මුල් තුන උදුරා දාන්න පුළුවන්. ආයතන සෝප පරික්කති නම් ආයතන හය ඉන්ද්‍රිය හයක් බවට පත් කර ගැනීමෙනුත් කෙලෙස් මුල් තුන උදුරා දමන්න පුළුවන්. ඒ වගේම පටිච්ච සමුප්පාද සෝ උපපරික්කති නම් ඒකෙනුත් උදුරා දාන්න පුළුවන්. මේ එකකින් හෝ උදුරා දාන්න පුළුවන් පුද්ගලයා මේ ක්‍රම හතරම යථා පරිදි තේරුම් ගන්නවා. කෙලෙස් මුල් උදුරා දැමීම ඉතා සරල දෙයක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා මෙතන තේරුම් ගත යුතු ගැඹුරුම ධර්මතාවය වචන දෙකක් තියෙනවා. පළවෙනි එක පජානාති, ඊට වඩා ගැඹුරුයි, ඊට වඩා උසස්, ඊට වඩා බොහොම යථාභූත ඥාන දර්ශනයෙන් දකිය යුතු වචන තමයි අභිඤ්ඤයං අභිඤ්ඤාතං. දැන් එක පළවෙනි එක පජානාති. දැන් සියලු පෘථග්ජන පුද්ගලයෝ නප්පජානාති. නමුත් අර මාර්ගයට පිවිසෙන අර සබ්බාසව සංවර සූත්‍රයේ පරියාය සූත්‍රයේ පැහැදිලිව කිව්වා අර පජානාති නප්පජානාති දෙක. අර අරිය ධර්මය නොඇසූ පුද්ගලයා නප්පජානාති. අරිය ධර්මය ඇසූ පුද්ගලයා පජානාති. ඒ පජානාති කියන තත්වය තමා තුළ ඇතිවන වෙනස්කම් තමා විසින් යථා පරිදි දැන හඳුනා ගැනීම තමා පජානාති. පෘථග්ජන පුද්ගලයෝ ඒ තමා තුළ ඇතිවන වෙනස්කම් හොඳද නරකද යහපත්ද අයහපත්ද හේතුඵල ධර්මයට බහා ගලපා බලන්න බෑ. ණය විනයට සසඳා බලන්නේ නැහැ. ඒ නිසා ඒ පුද්ගලයා ඒ ආස්වාදයක් විඳනවා ආදීනවය උරුම කරගන්නවා එය අනුව සංසාරගමන සකස් කරගන්නවා වට තුන. නමුත් මේ අභිඤ්ඤයන් අභිඤ්ඤාතං තේරුම් ගැනීම ඉතාම අවශ්‍ය දෙයක්. ඒක නිසා මේ පොතේ මේක පැහැදිලිව බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. මේ සේල බ්‍රාහ්මණයා 109 වෙනි පිටේ තියෙනවා, 109 වෙනි පිට පෙරලා ගන්න. සේල බ්‍රාහ්මණයාට මේ සේල බ්‍රාහ්මණය කියන පුද්ගලයා බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා, ඇයි ඔබ ඔබ ඔබතුමාට ඇයි ඔය බුද්ධ කියන්නේ කියලා ඇහුවා. කොහොමද ඔයා ඔය ඔය ඔබතුමා බුද්ධ වුණේ කියලා ඇහුවා. ම බව උදුරා දැම්මේ කොහොමද කියලා ඇහුවා. සේල බ්‍රාහ්මණයා ප්‍රශ්නයක් ඇහුවා, ඇයි ඔබතුමාට බුද්ධ කියන්නේ, කොහොමද ඔබතුමා බව උදුරා දැම්මේ කියන එක. ඒගමන බුදුහාමුදුරුව උත්තර දුන්නා, අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහිනං මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ කියලා. මට බුද්ධ කියන්නේ මම අභිඤ්ඤයං අභිඤ්ඤාතං, මම මේ සියලු දේ යථා පරිදි අර පජානාති කියන තත්වයට උසස් මට්ටමින් බොහොම ගැඹුරෙන් අභිඤ්ඤයං අභිඤ්ඤාතං කළ යුතු දා නොකළ යුතු දේ ගැඹුරින් දැක්කා. ඒ අනුව භාවේතබ්බංච භාවිතං කියන්නේ ආන, පහතබ්බංච පහිනං කියන්නේ පාන. මම ආනපාන සති සමාධියෙහි පීඨා කටයුතු කරන පුද්ගලයෙක් වුණා. නියම නිවැරදි ආකාරයට මේ ධර්මය තේරුම් අරගෙන, පටිච්චසමුප්පාද ධර්මයේ හේතුඵල ධර්මය තේරුම් අරගෙන, ඒ අනුව භව උදුරා දැම්මා කියලා සීල බ්‍රාහ්මණයාට කිව්වා. ඒ නිසා තේරුම් ගන්න ඕන මොකද්ද මේ අභිඤ්ඤා අභිඤ්ඤයං අභිඤ්ඤාතං. මේ ත්‍රිපිටකයේ තියෙනවා පටි සම්විදා මග්ග ප්‍රකරණය කියලා ප්‍රකරණ පොතක්. මේක ඉතාම ගැඹුරු අභිධර්මය විග්‍රහ කරපු, දැන් ඔය අපි අභිධර්මය කියලා නමක් තියෙනවා, මේක ප්‍රකරණ පොතක්. මේක අර පටි සම්විදා ඥාන, එහෙම නැත්නම් අර ඥාන 36ක් තියෙනවා සිව්පිලි සම්භ්‍යාපත්ලත්. ඒ ඥාන 36 විග්‍රහ කරපු මේ ගැඹුරු ධර්මතාවය තමයි මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ විග්‍රහ කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ මේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං විග්‍රහ කරලා තියෙනවා. සබ්බං භික්කවේ අභිඤ්ඤයං කිංච භික්කවේ සබ්බං අභිඤ්ඤා, සියලු දේ ගැඹුරින් තමා තුළින් තමා විසින් තමාගේ යහපත සඳහා දැකගත යුතුය කියන එකයි අභිඤ්ඤයං අභිඤ්ඤයං. ඒ අනුව මේ බුදුහාමුදුරුව මේ 109 වෙනි පිටේ ඉඳලා 143 දක්වාම මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ තියෙන බොහොම සුළු කොටසක් පිටු කීපයක් පමණයි අපි මෙතෙන්ට අත්‍යවශ්‍ය මේ 37 බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්නට උපකාර වන දේවල් විග්‍රහ කළේ. නමුත් මේක හොඳට තේරුම් ගන්න ඕන, මීට වඩා උඟාක් ගැඹුරින් විස්තර සහිතව තව නොයෙකුත් ආකාරයට පටිසම්භිදා මග්ග ප්‍රකරණේ තියෙනවා. හැබැයි එකක් තේරුම් ගන්න ඕන, මේ පිටු 109 ඉඳන් 143 දක්වා තියෙන සියලුම දේවල් තමා තුළින් තමා විසින් ගැඹුරින් දැකගත යුතු දේ. මේ සියලු දේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළම සකස් වෙන, නිර්මාණය වෙන, ප්‍රභවය වෙන දේවල්. නැතුව මෙතන මේ කිසි තැනක මේ බාහිර ලෝකයක් ගැන මෙතන ඇත්තේ නැහැ. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕන, දැන් චක්කුම් භික්කවේ අභිඤ්ඤය, රූපා අභිඤ්ඤය, චක්කු විඤ්ඤාණං අභිඤ්ඤය, චක්කු සම්පස්සෝ අභිඤ්ඤය යම්පිදං චක්කු සම්පස්ස ය පටිච්ච පච්චය උපජ්ජති වේදිතං සුඛං දුක්ඛං වා අදුක්ඛම සුඛං තම්පි අභිඤ්ඤය. මේක තමා විසින් තමා තුළින් දැකගත යුතුයි. මේ චක්කු, ඒ වගේම සෝත, ඒ වගේම ගාන, ජීවා, කාය, මනෝ මේ දොරවල් හයෙන් මේ පියවර මෙතන තියෙනවා. චක්කුං අභිඤ්ඤය, රූපං අභිඤ්ඤය, චක්කු විඤ්ඤාණං අභිඤ්ඤය, චක්කු සම්පස්ස අභිඤ්ඤය. ඒ අනුව චක්කු සම්පස්ස වේදනා සුඛ දුක් සුඛ වේදනා දුක් වේදනා අදුක්ඛම සුඛේ තම්පි අභිඤ්ඤය. වෙන මොකක්වත් නෙමෙයි. ඒ වගේම සෝත, සෝතං අභිඤ්ඤය, සෝත සද්දං අභිඤ්ඤය, සෝත විඤ්ඤාණං මේ සෝත සම්පස්ස සෝත මේ දුක්ඛ සුඛ දුක්ඛ අදුක්ඛම. ඒ වගේම ගාන යුවා කාය මනෝ මේ ඇහ කන නාසය දිව කාය මනට ක්‍රියාත්මක වන ආකාරය. ඒ වගේම රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධය. ඊට පස්සේ චක්කු සෝත ගාන ජීවා කාය මනෝ ආයතන හය. මේ ආයතන ඉන්ද්‍රිය දෙකම බෙදන්නේ නැතුව මුලින් චක්කු සෝත ගාන ජීවා කාය මනෝ හැටියට විග්‍රහ කරලා තියෙනවා. ඊට පස්සේ ඒ ආයතන හයට බාහිර සම්බන්ධ වෙන ආයතන රූප ආයතනය, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. ඊට පස්සේ චක්කු විඥාන, සෝත විඥානං, ගාන විඥානං, විඥාන හය. ඊට පස්සේ සම්පස්ස හය. ඊට පස්සේ සම්පස්ස වේදනා හය. ඊට පස්සේ සංඥා හය, රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඊට පස්සේ සංචේතන හය. දැන් අර සත්තට්ඨාන කුසල සූත්‍රයේ මේ කියපු අර රූප වේදනා සංඥා සංකාර අර සමුදය වෙන සියලුම දේවල් මෙතනත් මෙතන මේ විග්‍රහ කරලා තියෙනවා. රූප සංඥා, රූප සංචේතන, රූප සම්පස්ස, චක්කු සම්පස්ස මේ සියලු දේ පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා මේ අභිඤ්ඤය අභිඤ්ඤාණ. ඊට පස්සේ දැන් ඇති වෙන තණ්හා හයක් තියෙනවා. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ඊට පස්සේ විතක්ක හයක් තියෙනවා. රූප විතක්ක, සද්ද විතක්ක, ගන්ධ විතක්ක, රස විතක්ක, පොට්ටබ්බ විතක්ක, ධම්ම විතක්ක. ඊට පස්සේ විචාර හයක් තියෙනවා. රූප විචාර, සද්ද විචාර, ගන්ධ විචාර, රස, පොට්ටබ්බ, ධම්ම විචාර. ඊට පස්සේ අට්ඨාරස ධාතු විග්‍රහ කරනවා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු මුලා, අවකාශ ආකාශ ධාතු, විඥාන ධාතු හය. ඊට පස්සේ පඨවි කසිනම්, ආපෝ කසිනම්, කසිනත් මේකේ විග්‍රහ කරලා තියෙන හේතුව මොකද? මේවත් දැනගන්න ඕනේ. මේවා අනාර්ය ධ්‍යාන වුණාට මිනිසුන් ලව්වා, මිනිසුන්ට මේවත් තේරුම් ගත යුතුයි. මේවා ප්‍රහාණය කරන්න, මේවට නොගැලෙන්න, නොඇටෙන්න, මේවා දිගේ නොයන්න හරි ඒ පඨවි කසිනත් ඒ කසින සියලු දේ දස කසිනම විග්‍රහ කරලා තියෙනවා. ඊට පස්සේ මේ පටිකුල මනසිකාරයෙන් මෙනෙහි කළ යුතු, වෙන් කළ යුතු, කේසාලෝමා නකා දන්තා තචෝ මාංස ඒ කොටස් 32 මේකේ විග්‍රහ කරලා තියෙනවා. ඒවත් අභිඤ්ඤය, ඒවත් මේ බම්බයක් මම්නු ශරීර කූඩුව තියෙන්නේ. ඊට පස්සේ එතනින් ඒ කොටස් 32 අවසානයේ චක්කායතන, දැන් උන ආයතන 6. ඉස්සෙල්ලකේ චක්කු සෝත ගාන ජීවා කාය කියලා පොදුවේ. දැන් කියනවා චක්කායතනං, රූපායතනං, සෝතායතනං, සද්ධායතනං, ගානායතනං, ගන්ධායතනං, ජීවායතනං, රසායතනං, කායතනං, පොට්ටබ, මනායතනං, ධම්මායතනං. දැන් ඔන්න ඊට පස්සේ ආයතන 12 අධ්‍යාත්මික බාහිර විග්‍රහ කළා. ඊට පස්සේ චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන තුන බැගින් තියෙනවා. තුන් අරක් 6 18. ඒක තමයි අට්ඨාරස ධාතු කිව්වේ. ඒ අට්ඨාරස ධාතු අවසානයේ මනෝ විඥාන ධාතු හැටියට විග්‍රහ කරනවා. ඊට පස්සේ මේ ආයතන වලින් ඒ අභිඤ්ඤ මේ ධාතු විග්‍රහ කළා. ඊට පස්සේ ඉන්ද්‍රිය ධර්ම විග්‍රහ කරනවා. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය. දැන් පුද්ගලික යම් ආකාරයකට මේ ධර්මයේ තේරුම් ගත්තාම, සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් වුණාම, අර ආයතන தත්වය මිදුනහම මේ ඉන්ද්‍රිය ධර්ම ඒ පුද්ගලයා තුළ මතුවෙන චක්කු සෝත ගාන ජීවා කාය මනෝ ඉන්ද්‍රිය 6. ඊට පස්සේ මතුවෙන ජීවිතේන්ද්‍රිය, ඉති ඉන්ද්‍රිය, පරිස ඉන්ද්‍රිය තේරුම් ගන්නවා. සුඛේන්ද්‍රිය, දුක්ඛේන්ද්‍රිය, සෝමනස්ස ඉන්ද්‍රිය කියලා 6ක් තියෙනවා. ඊට පස්සේ තමයි උපේක් දෝමනස්ස ඉන්ද්‍රිය. ඊට පස්සේ තමයි උපේක්ඛීන්ද්‍රිය, උපේක්ඛා ඉන්ද්‍රිය. ඊට පස්සේ මගඵල ලබන්නට උපකාර වන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්නි ගැඹුරුම ඉන්ද්‍රියය සද්දින්ද්‍රිය විරිය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය පඤ්ඤී ඉන්ද්‍රිය. ඊට පස්සේ මේ සෝතාපට්ටි ඵලයට සකදාගාමි අනාගාමි අරිහත් ඵල හතරට උපකාර වන්නා වූ ඉන්ද්‍රිය ධර්ම තුනක් මගඵලලාභීන්ට පමණක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත අර ශ්‍රාවකයන්ට පමණක් ලැබෙන ඉන්ද්‍රිය තුනක් අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය අඤ්ඤීන්ද්‍රිය අඤ්ඤතාවී ඉන්ද්‍රිය. අඤ්ඤතාවී ඉන්ද්‍රිය තමා සෝතාපට්ටි ඵලයේදී සකදාගාමි ඵලයේදී අනාගාමි ඵලයේදී අරහත් ඵලයේදී පූර්ණ වෙන්නේ මගඵල පූර්ණ වීමේදී අඤ්ඤතාවී ඉන්ද්‍රිය උනා. අර දැන් මඤ්ඤා කොණ්ඩඤ්ඤ අඤ්ඤා කොණ්ඤඤ්ඤද උනා කියන්නේ මෙන්න මේ අඤ්ඤතාවී ඉන්ද්‍රිය පූර්ණය වීමයි. ඒ සඳහා අර සද්ධා ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය පඤ්ඤා ඉන්ද්‍රිය එවැගේම උපේක්ඛා ඉන්ද්‍රිය පූර්ණය වෙන්න ඕන. ඒ ඉන්ද්‍රිය පූර්ණ වුණාම උපේක්ඛා ඉන්ද්‍රිය පූර්ණ වුණාම තමයි සද්ධා විරිය සති සමාධි පඤ්ඤා කියන පහ පූර්ණ වෙන්නේ. ඒ පහ පූර්ණ වුණාම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම බල ගැන්වෙනවා. බල අර ඔය හැම එක එක ඉන්ද්‍රියකටම සද්ධා ඉන්ද්‍රියට බල හතරක් තියෙනවා. විරිය ඉන්ද්‍රියට බල හතරක් තියෙනවා. සති ඉන්ද්‍රියට බල හතරක් තියෙනවා. සමාධි ඉන්ද්‍රියට බල හතරක් පඤ්ඤා ඉන්ද්‍රියට බල හතරක් තියෙනවා. ඒ බල ගැන්වෙනකොට මෙන්න මේ අඤ්ඤතාවී ඉන්ද්‍රිය පිහිටනවා බල ගැන්වෙනවා අලුතෙන් උපදිනවා මෙතෙක් නොතිබූ ඒ අනුව මගඵල පූර්ණ වෙනවා. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය වෙන ආකාරය පුද්ගලයෙක් තුළ මේ මින් ඉදිරියට 143 වෙනි පිට දක්වාම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වීම ඔය 7 වෙනි ඡේදයේ තියෙන්නේ. දුක්ඛං අභිඤ්ඤය දුක්ඛ සමුදයං දුක්ඛ නිරෝධ දුක්ඛ නිරෝධගාමිනී පටිපදං මේ විග්‍රහ කරලා ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය වෙන ආකාරය මේකේ ක්‍රමානුකූලව මේක කියවා ගන්න ඒක තියෙනවා සියලුම ඒ ඉන්ද්‍රිය ධර්ම බල ගන්නුනහම. ඊට පස්සේ සත්තබුද්ධංග ආර්ය අෂ්ටාංගික මාර්ග සියලු දේ පූර්ණ වෙලා මග ඵල පූර්ණ වීම මේ අභිඤ්ඤයං අභිඤ්ඤාත කියන විග්‍රහයේ විග්‍රහ කරලා තියෙනවා. මේ සියලු දේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළට අදාළව තමා විසින් තමා තුළින් තමන්ගේ යහපත සඳහා දැනගත යුතු දෙයක් මිසක් වෙන බාහිර ලෝකයක් නෙමෙයි. මේක හොඳට තේරුම් ගත යුතුයි. නමුත් මේවා මේ සියලු දේ බුදුහාමුදුරුව මෙහෙම විග්‍රහ කළාට මේ සියලු දේවල් පිළිබඳව සියලු දේ දැනගන්න ඕනේ. නමුත් මේවා අර ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කරනකොට පජානාති කියන தත්වය තේරුම් ගත්තාම අභිඤ්ඤයං අභිඤ්ඤාත වෙනවා. ඒ අනුව පරිඤ්ඤාතං පරිඤ්ඤය භාවේ තබ්බංච භාවිතං පහත බංච පයිනං කියන්නේ ආනපාන සති සමාධිය. මේක තේරුම් අරගෙන කරගෙන යනකොට මේ සියලු දේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් කෙනෙකු තුල ඉන්ද්‍රිය ධර්ම බලගැන්විලා ඉන්ද්‍රිය ධර්ම උපදිලා ඒ අනුව සත්තපුජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගය පූර්ණ වෙලා අර සියලු මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණ වීමෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා මගඵල පූර්ණ වෙනවා කියන එක තමයි තියෙන්නේ. දැන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. දැන් මෙහෙමයි. මේ තේරුම් ගත යුතු අවස්ථාවේ රූපං සමුදයං රූපං නිරෝධං රූප නිරෝධගාමිනින් පටිපදං කියන බිඳුවක් දාලා තියෙනවා. ඒක වර්තමාන මොහොතේ තමා විසින් තමා තුළ ඇතිවන දේ පජානාති තේරුම් ගත යුතුයි. වර්තමාන මොහොතේ මේ රූපං සමුදයං නිරෝධං නිරෝධගාමිනි පටිපදං. ඒකයි අර බිඳුවක් දාලා වර්තමාන මොහොතේ කළ ගත යුතු දෙයක් මේක. නැතිව පහු වුණොත් රූප සමුදය වුණොත් ආයි නිරෝධ කරන්න බෑ. නාම රූප දෙකම එකතුවනේ. අර රූප වේදනා සංඥා සංකාර හතරම එකතු වුණාම තමයි රූප විඥාන ඇති වෙන්නේ. මොකක් ඔබට නෙමෙයි. ඔබට නෙමෙයි මේ විඥාණයම පාවිච්චි කරන්න ඕන. ඔබට කතාවක් නැහැ. අභිඥාත වීම එකක්. දැන් එතන මේ විඥාණයම පාවිච්චි කළා තමයි පජානාති අභිඤ්ඤයං අභිඥාතං පරිඤ්ඤයං පරිඤ්ඤාතං භාවේතබ්බංච පහතබ්බංච ඔක්කොම. විඥාණය නැතුව පාවිච්චි කරන්න එකක් නැහැ. විවට්ට වෙනකොට විතරක් විඤ්ඤාපනාය පඤ්ඤාපනාය වෙනවා. විඤ්ඤාණය මිය ඇදිලා පඤ්ඤාපනාය. දැන් විඤ්ඤාණය කියන්නේ විකුට්ටි වූ විසම වූ දැනීම ඥානය. යටපත් වීම නෙමෙයි සුද්ධ වීම, පවිත්‍ර වීම, පිරිසිදු වීම. සුද්ධ වුණාම මොකද අර විකුට්ටි බව, විසම බව, විවිධ தත්වයටපත් වීම, විස්සෝප වීම, වියන්නෙන් එන සියලු දේ අයින් වෙලා ප්‍රකෘති තත්ත්වයට, පිරිසිදු තත්ත්වයට, පරම තත්ත්වයට පත් වූ ඥානය පඤ්ඤා. එතකොට මේ පඤ්ඤා කියන එකෙන් කරන්නේ අර විඤ්ඤා කියන එක විකුට්ටි විසම සියලු දේ සුද්ධ කරනවා, පවිත්‍ර කරනවා, පිරිසිදු කරනවා. එතකොට අර විඤ්ඤාපනාය පඤ්ඤාපනාය වුණා. දැන් ඉස්සෙල්ලා පනා කියන්නේ පීරනවනේ. පනා කියන්නේ මොකෝ? පීරනවා. දැන් මේ ඉස්සෙල්ලා සියලු දේ කළේ විඥාන ශක්තිය. දැන් මගඵල ලැබුවට පස්සේ සියලු දේ කරන්නේ ප්‍රඥා ශක්තිය. පිරිසිදු ප්‍රකෘති වූ කෙලෙස් කිලුටු නැති පිරිසිදු ත්‍ත්වය. ඒකයි පඤ්ඤාපනායි. නෑ. ඒක අහලා දැනගන්න ඕන. මේක අපි දැන් තමන්ගේ සිත තුළ ඇතිවන මේ දේවල් පිළිබඳව, මේ වෙනස්කම් පිළිබඳව, මේ විවිධත්වය පිළිබඳව බණ අහලා දැනගන්න ඕන. පජානාති අභිඤ්ඤයන් දෙකම. ඊට පස්සේ මේ සෝතාවදානේ පඤ්ඤා සුතමිඥානෙන් සීලමිඥානෙන් චින්තාමේ නාමින් බාහ්‍යනාමි ඥානෙන් මග්ගේ ඥානෙන් තමයි අභිඤ්ඤයන් අභිඥාත වෙන්නේ. ඊට පස්සේ තමයි අපි යථාපරිදි මේක දැකලා මේකෙන් සුද්ධ වෙන්නේ, පවිත්‍ර වෙන්නේ. තව ප්‍රශ්නයක් කියවන්නේ මේ
ස්වාමීන් වහන්සේ මෙහි 133 පිටුවේ සඳහන් වෙනවා ඉන්ද්‍රියානං ආධිපත්‍යයට අභිඤ්ඤයෝ කියලා විස්තර වෙන තැන එකක් තියෙනවා. පයෝගානං අට්ඨකතා පාස්සිතබ්බා. මේක ගැන යමක්
පයෝගං කියන්නේ ප්‍රයෝග. පයෝගානං
අට්ඨකතා පාස්සිතබ්බා.
පයෝගානං අට්ඨකතා එකසිය තිස් තුනේ
අවසානයේ ඉඳලා උඩට තුන්වෙනි පේජය.
ඔව්, දැන් මෙතන ඉන්ද්‍රයන්න් ආධිපත්‍යයි අට්ඨෝ. අට්ඨෝ කියන්නේ මේ අර්ථයෙන් ඉන්ද්‍රයන්න් අධිපති වෙනවා, බලගැන්වෙනවා. ඊට පස්සේ බලානම් අකම්පි අට්ඨෝ. දැන් බලගැන්වුනහම මේ කම්පණය වන සිත අකම්පි අට්ඨ කියන තත්වයටපත් වෙනවා. ඊට පස්සේ බොජ්ජංගානම් නීයානට්ඨෝ. නීයාන කියන්නේ නික්මෙනවා, නිදහස් වෙනවා, විමුක්තියටපත් වෙනවා. ඊට පස්සේ මග්ගස්ස හේතුට්ටෝ අවිඤ්ඤය. හේතුට්ටෝ කියන්නේ ඒ හේතු අයින් කරලා එවන් තුනී වෙලා තුරන් වෙනවට කියනවා හේතුට්ටෝ කියලා. ඊට පස්සේ සතිපට්ඨානං උපාණ උපට්ඨානටෝ සතර සතිපට්ඨානය අලුතෙන් උපදිනවා. ඊට පස්සේ සම්මප්පදානං පදහනට්ටෝ. දැන් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ක්‍රමානුකූලව කියන්නේ දැන් සතිපට්ඨානං සතර සතිපට්ඨානය සම්මප්පදානං ඉද්ධිපාදං සච්ඡානං අර ඉස්සෙල්ලා තියෙන බොජ්ජංගානං ඉන්ද්‍රියානං බලන්න මේ දැන් මේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයානම් ධර්මයන්ම මෙතන ඉන්ද්‍රියා ඉද්ධිපාදං ඉජ්ජනට්ටෝ ඉජ්ජන්නට්ටෝ සච්ඡානං තසට්ටෝ පයෝගානං මේ සඳහා මාර්ගය ප්‍රයෝග කරන ප්‍රයෝග කියන්නේ මේ සඳහා උපදෙස් දෙන මේ ක්‍රමය මග අනුගමනය කළ යුතුදේ අට්ඨකථා පස්සිතබ්බු අට්ඨකථාවල ඒ කාලේ හෙළ අටුවාවල මේක ප්‍රකාශ කරලා පැහැදිලි කරලා පිරිසිදුව තිබුණා. මේ අට්ඨකථා කියන්නේ විසුද්ධි මාර්ගයට පස්සේ ලියපු අට්ඨකථා නෙමෙයි. මෙතන මේ පරියාප්ති ධර්මයේ කොටසක් වූ අර කියපු හෙළ අටුවා අර මහා අට්ඨකථා කුරුන්ඩි අට්ඨකථා බුදුකැලි අටුවා කියන අටුවා තමයි අට්ඨකථා පස්සිතබ්බ. මොකද සමහර විට සිංහල මිනිහෙකුට මේක තේරෙන්නේ නැති නිසා මේ හෙළ අටුවා ඒ අනුව පටිපස්සද්ද අට්ඨෝ. පටිපස්සද්ද කියන්නේ සම්පූර්ණයෙන් ප්‍රහාණය කළා අර චාගෝ පට්ටිනිසග්ගෝ මුත්‍යානාලිය අතර තමයි පටිපස්සද්ද අට්ඨෝ. ඊට පස්සේ පලානං සච්චිකරණට්ඨෝ හතර මග හතර ඵල සච්චි ක්‍රියා සාහතික කරලා සාක්ෂාත් කරගන්නවා කියන එකයි සච්චිකට්ඨෝ. ඊට පස්සේ විතක්කස අබිනිරෝ විතක්ක විචාර සියලු දේ අයින් කරනවා. පීතියාච මේ අර දැන් මේ අර ආර්ය ධානයක තියෙන අංග පහ තමයි විතක්ක විචාර පීතිසුඛ ඒකාංක චිත්තස ඒ ගත්තට්ටෝ. ඊට පස්සේ ආවජනට්ටෝ විජානනට්ටෝ පජානනට්ටෝ සංජානනට්ටෝ ඒකෝ දට්ටෝ අභිඥායට්ටෝ පරිඥායට්ටෝ පහනට්ටෝ භාවනට්ටෝ සච්චිකිරියට මේ චතුරාර්ය සත්‍ය නැවත විග්‍රහ කරනවා වෙන ආකාරයක. අභිඥාය තට්ටෝ පරිඥායදං පරිඥානට්ටෝ පහනට්ටෝ භාවනට්ටෝ මේ චතුරාර්ය සත්‍ය ඒ අනුව සච්චිකිරියා කියන එක. ඒ අනුව කන්දානං කන්දට්ටෝ ධාතුනං ධාතුට්ටෝ ආයතනං ආයතනට්ටෝ ඒ ආකාරයට තමයි යථා පරිදි තේරුම් ගන්නවා කියන එකයි මේ සියලුම තැන්වල තියෙන්නේ. ඊට පස්සේ මේ සිතේ ඇතිවන දේවල් තමන් තේරුම් ගන්න අභිඤ්ඤයං අභිඤ්ඤට්ටෝ මේ හැම එකකම ඒ අනුව තමයි මේ හැමතැනකම විග්‍රහ කරන්න. මෙතන මේ අට්ඨකථා කියන කිව්වේ ඒ කාලේ තිබුණ බුදුහාමුදුරු ජීවමාන කාලෙම ලියපු ඔය කියන හෙළ අටුවා සීහල අට්ඨකථා මහා අට්ඨකථා කුරුන්දි අට්ඨකථා මිසක ඒවා ඊට පස්සේ විකෘති කළාම වෙනස් කළාම ඊට පස්සේ කාලෙක ලියපු අටුවා කිසිසේත්ම පරියාප්ති ධර්මයට අදාළ නැහැ. ඒවා පෘථග්ජන පුද්ගලයන් විසින් තමන්ගේ දැනුම අනුව ලියපු අට්ඨකථා තමයි ඊට පස්සේ ලියපු දේවල්. ඒවා පරියාප්ති ධර්මයට අදාළ වෙන්නේ නැහැ කිසිසේත්. ඔව් පිනව පිනව ආස්වාදනය කරනවා. අපි දැන් අර කේක් කෑල්ලක් කටට ගත්තනේ මේක ආස්වාදනය කරන්නේ මැනලා. මොකක් එක්කද මනින්නේ? ජීවිත කාලය තුල කෑපු සියලු කේක් එක් කළා අපි දැන් නැතුවට මේක මනිනවා. අපි ඇහෙන් රූපයක් දැක්කහම ඕක මනිනවා. කනින් ශබ්දයක් ඇහුවාම ඕක මනිනවා. නාසයෙන් ගඳ සුවඳක් දැක් ආග්‍රහණය කළාම මනිනවා. මේ හිතේ අපිට තේරෙන්නේ නැහැ මේවා. නමුත් අපි මනිනවා. මැනලා ප්‍රිය නම් ඒකට ඇලෙනවා. අප්‍රිය නම් ගැටෙනවා. මේක තමයි වෙන්නේ. මේක තමයි මේ අපි නොදන්නා දේ තමයි මේක. මේක දැනගැනීම තමයි අභිඤ්ඤය අභිඤ්ඤාත. ආදාන ආයතන හයම ආයතන හයෙන් නැවත අර අතීත වර්තමාන දුර ළඟ සියුම් ඝන අජ්ජත්තික බාහිර ආය 11 ආකාර රෝධ ගහනවා කියන්නේ ඔය රෝධ ගහලා උපාදානය කරගන්න ඒක මෙනෙහි කරනවා කියන්නේ ඒක ඒක අපි අත් වශයෙන්ම අර විතක්ක વિચાર විතක්ක વિચાર තමයි කරන්නේ පජානාති පජානාති කියන්නේ මේක දැනුම. අර දැනුම කියන්නේ මේ වෙනස්කම තමා තුළ ඇති වෙන බව දැනුම. තේරුණා? ඒක ගැඹුරින් නිවනට උපකාර වන ආකාරයට ගැඹුරින් දැනීම අභිඤ්ඤය අභිඤ්ඤා. ඒ ගැඹුරින් දැනගත්තට පස්සේ මේක භාවිතා කළ යුතුද බැහැර කළ යුතුද කියලා ආනපාන සති සමාධිය පිහිටන්න පුළුවන්. එතෙක් නියම විදිහට නිවනට උපකාර වන ආකාරයට ආනපාන සති සමාධිය වඩන්න බෑ. මේක යහපත්ද අයහපත්ද? මේක කරණීයද අකරණීයද? තීරණ පරිඥාවක් ගන්න එතෙක් බෑ. ඒකයි. ඒ තීරණ පරිඥාව හරියටම ගන්න පුළුවන් අභිඤ්ඤයයන් අභිඤ්ඤාතං. ඊට පස්සේ භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහිනං. ඒ අනුව සච්චිකාතබ්බංච සච්චින් කරෝති. සකස් වෙනවා. පංචස්කන්ධේ උපාදානය. ඒක
ස්වාමීන් වහන්සේ මාර්ගඵලයක් ලබන්න කලින් ඉඳලා පුද්ගලයෙක්ට දැනෙනවා.
ඔව් මාර්ග දැන් මේ බණ ඇහුවාම දැන් Tamanට හිතන්න පුළුවන්. මේක කළ යුතුද? කරණීය ධර්මයක්ද? මේක නොකළ යුතුද? අකරණීය. මගපල් ලබන්න ඕනේ නැහැ. දැන් මෙතෙක්කල් අපි කරපු බොහෝ දේවල් දැන් මේ ධර්මය බණ ඇහුවට පස්සේ දැන් මේක කරණීය ධර්මයක්ද අකරණීය ධර්මයක්ද කියලා දැන් මගපල් ලබන්න ඉස්සෙල්ලා දන්නවා. අපි මේට ඉස්සෙල්ලා යාඥා කර කර ප්‍රාර්ථනා කර කර වැඳ වැඳ ඉල්ලුවා. දැන් මේකේ හරයක් තියෙනවද? මේකෙන් ලබා ගන්න පුළුවන් දේක් තියෙනවනම් ලබා ගන්න දේ සංසාරයේ මේ ගමන දික් වෙනවා දුක ගොඩ ගැහෙනවා උපාදානය කරගන්නවා මිසක් නිදහසක් නිවනක් විමුක්තියක් තියෙනවද? මේක අභිඥායන් අභිඥාත කියන தත්වෙන් තේරුම් ගන්න බැරිද? පුළුවන්. දැන් Tamanට මේ සාමාන්‍ය ජීවිතේම අපි බොහෝ මේ දුක් විඳින්නේ බර කරට ගන්න කර ගහ ගන්න මේ අනවශ්‍ය අහක යන දේවල් ලෝකේ තියෙන දේවල් කර ගහලා මේවා පිළිබඳ යථා තත්වයක් තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ බණ ඇහුවට පස්සේ මේ ධර්මය ඇහුවට පස්සේ මේ හේතුඵල ධර්මයේ තේරුම් ගත්තට පස්සේ මේ අපි අහගෙන කුණු කොට ගන්න කරේ දාගෙන මේ දුක් විඳලා තියෙන්නේ මේ කර ගහගෙන තියෙන්නේ දැන් මේ අපි හිතමු කොන්න මොකක් හරි කොහේ හරි පාර යන මිනිහෙක් කෑ ගහගෙන මොනා හරි බීලා මේ යනකොට මේ අහක යන කුණු ගොඩ ඔය කෑ ගහගෙන ගියා මේ මිනිහා කටින් දෙක කෑ ගහ අපි මොනාට ලෝකට ඇලෙන්නේ ගැටෙන්නේ උලාවෙන් ඉන්නමනනම් අපි හිතමුකෝ කොහේ හරි දැන් ඔන්න තමන් ඉන්නවා තමන් කොහොම හරි මේ නිශ්ශබ්දව භාවනා කරන්න හදනවා අල්ලපු ගෙදරක සංගීතයක් හරි මොකක් හරි තියෙනවා මගුල් ගයක් හරි ඇයි අපි ඕකට ඇලෙන්නේ ගැටෙන්නේ උලාවෙන් මේක තමයි අන්තිම බාල පෘථග්ජන තත්ත්වය. මේ අහක යන කුණු ගොඩවල් කරගහගෙන ඒවා බදාගෙන කනෝ කනෝ කියලා දුක් විඳිනවා කරගහගෙන. මේවම තමයි සියලු මිනිසු පෘථග්ජන තත්ත්වේ කරන්නේ. ඒ වගේම සමහර විට ඒ ගෙදරවල් වලම කරන බොහෝ දේ තියෙනවා ඒවා නිකන් තමන් මොකටද ඌව කරගහගන්නේ. උපේක්ෂිතින් ඒවා යොසලා විමසලා අත්තරිනවා. පහතබ්බංච පහිනවා. භාවිතා කළ යුතු දෙයක් තියෙනවා නම් භාවිතා භාවිතා බංජ භාවිතා මේක තමයි තේරුම් ගන්න
ඕනේ
ඒවම තමයි උපාදාය රූප අර අර මහා භූත හතරම තමයි මේ උපාදාය කර උපාදාය කරගත්තොත් ඒක අන්න අර ආහාර සමුදය වෙලා අර මේ සියලු දේ සකස් වෙනවා දුක් සකස් වෙනවා ආනපාන සති සමාධියෙහි පිහිටා කටයුතු කිරීම තමා මේ ධර්මය දැනගත්ත මොහොතේ ඉඳන් නිවන් මගඵල ලැබුවත් මැරෙන මොහොත දක්වා කරන්න ඕන. නිවන් මගඵල ලැබුවත් මේක සිද්ධ වෙන්න ඕන.
උපාදාය රූප තුලම රාග දේශ මොහ තමයි විස්මත්
වෙලා. ඔව්. විතක්ක විචාර. දැන් වචන තුනක් තියෙනවා. විතක්ක විචාර, සවිතක්ක සවිචාර, අවිතක්ක අවිචාර. ත්‍රිපරිවර්තයක් තියෙනවා. මොනවද විතක්ක විචාර කියන්නේ? මේ ප්‍රිය දේට ඇලෙන්නට, අප්‍රිය දේට ගැටෙන්නට, ප්‍රියාප්‍රියතර මනින්නට වැරදිසේ. කරන විතක්ක විචාර හිතෙන් කරන දේවල් යහපත් නැ අයහපත්. ඒවා කෙලෙස් උපදිනවා. රාගය, ద్వේෂය, මෝහය තුනම උපදින්නේ විතක්ක විචාර නිසා. ඒකේ අනිත් පැත්ත තියෙනවා, ආර්ය ධානයකට යනකොට විතක්ක විචාර නෙමෙයි තියෙන්නේ සවිතක්ක සවිචාර. එතෙන්දි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, අලෝභා, දේසා, මෝහ වලට පමණයි සවිතක්ක සවිචාර. යහපත් දේ විතරයි, මිදෙන දේ විතරයි, නිවෙන දේ විතරයි, විමුක්තියට උපකාරක දේ පමණයි සවිතක්ක සවිචාර. අතෙන්දි නිවනට උවමනාද නැද්ද මේ ලෝක දෙයක් මොකක්ද දන්නේ නැහැ. අනාර්ය ධානකාරයා විතක්ක විචාර. ආර්ය ධාන ලබන්න සවිතක්ක සවිචාර. ඒ අනුව විතක්ක විචාර දෙකම ඊගාවට අත්තරිනවා. අවිතක්ක අවිචාර දෙකම අත්තරිනවා. එක ක්‍රමානුකූලව ඇරෙනවා ආනපාන සති සමාධිය පිහිටා යනකොට. ඔව්, විතක්ක විචාර තියෙන අනාර්ය ධාන. ආර්ය ධාන වල තියෙන සවිතක්ක සවිචාර. සවිතක්ක සවිචාර ඇති වෙන්නේ කොහොමද කියලා මේ අර කායගත සති සූත්‍රයේ ඊයේ කිව්වා. කොහොමද? කාමෙහි විවිච්ච, පාපෙහි අකුසල ධම්මෙහි විවිච්ඡං සවිතක්කං සවිචාරං පීති සුඛ ඒකාග්ගතා. එතකොට අර කාමෙහි විවිච්ච, පාපෙහි අකුසල ධම්මෙහි විවිච්ච වූ සිතක මිසක සවිතක්ක සවිචාරය එන්නේ නැහැ. අනාර්ය ධානයක කිසිසේත්ම මේ කාමෙහි විවිච්ච, පාපෙහි අකුසල ධම්මෙහි විවිච්ච සවිතක්කං සවිචාරං නැහැ. දැන් තියෙන විතක්ක විචාර. හැබැයි විතක්ක විචාරත් එකත් නැතිල යනවා, අවිතක්ක විචාර වෙනවා, අනාර්ය ධානයෙත් ඒක වෙනවා. පීති සුඛය ගාකට යනවා දෙවෙනි ධානය. අන්තිමට අනාර්ය ධානයෙත්. හැබැයි ඒ අනාර්ය ධානයේ තියෙන ආකාරයේ වූ ඒ අංග නෙමේ ආර්ය ධානයේ මුලින් අගටම තියෙන. නිවනට උපකාර වන දෙයක් ආර්ය ධානය, අනාර්ය ධානය නිවනට උපකාර නොවන අර අසඤ්ඤ තලයට යන්න, අසඤ්ඤ වෙන්න, විසඤ්ඤ වෙන්න යම් ආකාරයක තාවකාලික පැලැස්තර පිළියමක් පමණයි අනාර්ය ධානයේ තියෙන්නේ. විපරිණාමය කියන්නේ දැන් දවස ගානෙම මේ දේ වෙනස් වෙනවා. අන්‍යතා භාවයට පත් වෙනවා. සබ්බේ මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ. ඒක තමයි විපරිණාම. නානා භාවයට පත් වෙනවා, විනාශ භාවයට පත් වෙනවා. දැන් මලක් පිපුණා. මේ මල හෙට වෙනකොට මොකද වෙන්නේ? පාට වෙනස් වෙලා විපරිණාමයට පත් වෙනවා. අනිද්ද වෙනකොට මල වැටෙනවා. විපරිණාමයට පත් වෙනවා. ඒක තමයි සියලු දේ දැන් මේ විපරිණාමයට පත් වෙන එක අවස්ථා පහක් තියෙනවා. මොකද අවස්ථා පහ? සමුදයංච, අත්තංගමංච, ආසාදංච, ආදීනවංච, නිස්සරණංච. සියලු දේ මේ ලෝකේ උපතක් ලැබුවා නම් දැන් අර අටුවාවේ තියෙන උත්පාද තිති භංග. බුද්ධ දේශනාවේ තියෙන උත්පාද තිති භංග නෙමෙයි. බුද්ධ දේශනාවේ තියෙන පියවර පහක් සමුදයංච, අත්තංගමංච, අසාදංච, ආදීනවංච, නිස්සරණංච. මේ පහ තමයි විපරිණාමය. නැවතුමන්න මේක දිගටම වෙනස් වෙලා යනවා. දැන් කුඩා දරුවෙක් කියමුකෝ. කුඩා දරුවෙක් අර සමුදයංච මව් කුසට ඇහිලා ආවා. අවුරුදු 4 පසේදී තමයි අත්තංගමංච. අතුපතු දාලා, කොළ දාලා, නිකම් මේ උඟට හරියනවා. ඒක අත්තංග මංජ. අර අස්තංග මංජ නෙමෙයි. අස්තංග මංජ කිව්වනම් අර එකක්. මේක අත්තංග මංජ. ඊට පස්සේ ආස්වාදංච. ආස්වාදේ ලැබෙන කාලයක් වෙනවා අවුරුදු 15 ඉඳන් අර යොබ්බන අවස්ථාව. 29 දක්වා. ඒක ආස්වාදං. ඊට පස්සේ අර 29 ඊට පස්සේ නිස්සරණංච. ඊට පස්සේ අවසානයේ ආදීනංච නිස්සරණංච. දැන් අපි ගම්මුකෝ කොස් ගහක් කියලා. ඔන්න දැන් කොස් රැටෙන් අර පළවෙනි මුල කොළ දෙක ආවා. ඒක මොකද්ද? සමුදයංච. කොස් රැටේ කොළ දෙකක් ආවා අර පැලිලා. සමුදයන්. ඊට පස්සේ කොස් ගහ දැන් හොඳට අතුබතු දාලා ටිකක් හැදෙනවා. අවුරුදු දෙකක් තුනක්. ඊට පස්සේ ඒක අත්තංග මංච. ඊට පස්සේ කොස් ගහේ ගෙඩි හැදෙන්න පටන් ගන්නවා. ඒක ආස්වාදංච. මල් පිපිලා ගෙඩි හැදිලා හොඳට ආස්වාදේ. ඒක ගෙඩි හැදිලා ඊට පස්සේ කොස් ගහ අවුරුදු 50ක් විතර ගියාම කොස් ගහ නිකන් කේන ඇරි වෙනවා. දැන් ආදීනවංච. ඊට පස්සේ කොස් ගහ කවදාහරි මැරිලා යනවා නිස්සරණංච. මේ සියලු දේ මේ විශ්වයේ තියෙන සියලු ධර්මතාවයන් මේ අංග පහට අදාළයි. මේක බුද්ධ දේශනාව. මේක තමයි විපරිණාම ධර්මය. මේක නවතින්න. මේක එක දවසක් තුල වෙන දෙයක් නෙමෙයි. මේ අපි ජීවිතේ අපි අර මෞකුසට ආපු දවසේ ඉඳන් මෙහෙම ඇහිලා මෙහෙම එනවා. ආයි කොටෙන්ද දෙන්නේ? දැන් මෙතනින් පටන් අරගෙන මෙහෙම ඇහිලා මෙතෙන්ට. ආයි හිටපු තැනටමයි. දැන් අවුරුදු 80ක් 85ක් වුණ කෙනෙක් අර කුඩා දරුවා වගේ නෙමෙයිද? ඒ අවස්ථාවේ ඒකටම වෙනවා. දැන් අර කුඩා දරුවෙකුගේ තත්ත්වයටම ආයිසරයක් අර හිටපු තැනටම ආයිපත් වෙනවා. මේක තමයි මේ බුද්ධ දේශනාවේ කියපු මේ පියවර පහ. සමුජාංච, අත්තංගමංච, අස්සාදංච. දැන් මේ ආස්වාදයේ තමයි හැමදාම මිනිස්සු බලාපොරොත්තුෙන් තියාගෙන ඉන්නේ. හැබැයි ඒක විපරිණාමයට පත් වෙනවා. ඒක ඒක වෙනස් වුණ ගමන් ආදීනවා. ඒකයි තේරුම් ගත යුතු දේ. ඒකමයි. ඒක තේරුම් ගැනීම. ඔව්. ඒක යථා පරිදි තේරුම් ගත්තනම් ආස්වාද ආදීනෝ තේරුම් ගත්තා. ඒ අනුව තේරුම් ගත්ත පුද්ගලයා චන්ද්‍රාග විනයෝ චන්ද්‍රාග ප්‍රහාණය. යෝ ධම්මෝ යෝ විනයෝ. සෝ බාසිතබ්බෝ. ඒ පුද්ගලයා නිසරණයට පත් වෙනවා. ඒ පුද්ගලයා කවදක්කම් මේකට ඇලෙන්නේ ආස්වාදේ ලබන්නේ. හේතුව ආස්වාදයට පස්සේ ආස්වාදයේ සමගම ආදීනෝ උරුම වෙනවා. පටිසන් දෙනවා. ඒකම අනිච්ච දුක්ඛ අනාත්ම වෙනේ කිරීම තමයි අර්ථන අර එකතැනක අනිච්ච දුක්ඛ අනාත්ම වෙනේ කිරීම මෙතන ආස්වාදය ආදීනෝ හැටි විග්‍රහ කරලා අතන නිබ්බිදාය විරාගය නිරෝධායකේ බුද්ධානුස්සතිය මෙතනත් ඒකමයි තියෙන්නේ. මේ දැන් සත්තට්ඨාන කුසල සූත්‍රයේ තියෙන්නේ අර අනිච්ච දුක්ඛානත් නිබ්බිදා විරාගය නිරෝධය වෙන ආකාරයක වෙන අර්ථයකින් වෙන බොහොම තේරුම් ගන්න පහසු ආකාරයට විග්‍රහයක් කිරීම. ඒකමයි. ඒකම තමයි මෙතන ඔය මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ කෙලෙස් මුල් උදුරා දැමීම ඕකමයි. වෙන කොහේ කළත් කොහොම කළත් ඕකමයි. නෑ, ආස්වාදයේ නිසා තමයි සමුදියේ බිහි වෙන්නේ, සම්බන්ධයක් ඇති වෙන්නේ. ආස්වාදයක් ඇති වෙන්න බෑ සම්බන්ධයක් නැතුව. ආස්වාදයේ නිසා අපි අර පැවැත්ම පවත්වාගෙන යන උපකාර වන සම්බන්ධයක් උදා කරගන්නවා. ආස්වාදයක් නැහැ එහෙන් රූපයක් දැකලා තණ්හාවෙන් උපාදානය කරගත්තේ නැත්නම් කනින් ශබ්දයක් ඇහිලා උපාදානය කරගත්තේ නැත්නම් නාසයෙන් ගඳ සුවඳක් උපාදානය කරගත්තේ නැත්නම් රසක් උපාදානය කරගත්තේ නැත්නම් කය පහස පොට්ටබ්බ උපාදානය කරගත්තේ නැත්නම් මන ධම්ම උපාදානය කරගත්තේ නැත්නම් ආස්වාදේ නැහැ. උපාදානය කරගත්ත දේ ඒ ආකාරයට පාත් ගන්න බෑ. ඒ අනුව මොකද වෙන්නේ? ආස්වාදේ ආදීනේ බවට පත් වෙනවා. ආදීනේ එකක් ඉවරයි නිස්සරණයට. පත්වෙන. නෑ. ආදීනවේ කියන්නේ දැන් පටිසන් දෙනවා. පළ විපාක උරුම වෙනවා. උරුම වෙන්නේ දුක. ආදීනව කිසිසේත් හොඳ එකක් නෙමෙයි. ආස්වාදයේ තමයි හොඳ. හැබැයි ඒ හොඳ දෙයට දැන් අපි ගම්මුකෝ මේක බොහොම සරල එකක්. ඔන්න මාළුවෙක් ඇමක් දැක්කා. දැක්කහම ඒක කෑම තමයි ආස්වාදේ. ඊට පස්සේ කාලා ඉවරුණාට පස්සේ තමයි දන්නේ ආදීනවයක් තියෙනවා. දැන් හිර වෙලා උගුලට. ඒක තමයි ආදීන. සියලු දේවල් වල අපි ආස්වාදය ලැබුවට පස්සේ උරුමවන දේ නියතයි ආදීනවය. දැන් සම්පස්ස තමයි අර සමුදය නිසා ස්පර්ශය. සමුදය වෙන්න ස්පර්ශය. අවිද්‍යාවෙන් වෙන්නේ සම්පස්ස. කුසල මූලෙත් පස්ස තියෙනවා. හැබැයි සම්පස්ස නැහැ. චේතනා තියෙනවා සංචේතනා නැහැ. භව තියෙනවා සම්භව නැහැ. කාර තියෙනවා සංකාර නැහැ. හැම තැනම තියෙනවා නම් ඒක අවිද්‍යාව මූලෙ. අවිද්‍යාවෙන් වෙන දෙයක්. පැවැත්ම සඳහා දෙයක්. සමුදේ උපදින තැනක් සංකාර කාර සංචේතනා චේතනා සංචේතනා සම්පස්ස පස්ස සම්භවං භව මේ හැම තැනකම මේ එකක් කර එකක් ඔය පටිච්චසමුප්පාද විග්‍රහය තියෙන හැම තැනම සන්තියන සන්තියනෝ නම් අවිද්‍යා මූලය සන් නැත්නම් කුසල මූලය ඔව් ඒක මේ හිතේ ඇතිවන වැරදි දේවල් පග්ගහට්ටු ප්‍රහාණය කරනවා. අර උද්දච්චය පග්ගහට්ටු කරන උද්දච්චය විග්ගහට කරන්න ඕන කියන්නේ ප්‍රහාණය කරලා අයින් කරලා හිත පිරිසිදු කරගන්න ඕන කියන. ඔව් දැන් ඕක අනිත් පැත්තට ඕන මාගදී භාෂාවෙන් තියෙන්නේ රූප සමුදයෝ ආහාර සමුදයෝ රූප නිරෝධෝ ආහාර නිරෝධෝ අනිත් පැත්තට බැලුවාම හරි රූප කියන්නේ මොකද අර උපාදාය රූප උපාදාය රූප ඒ කියන්නේ චක්කු රූප සෝත රූප ගාන රූප ජීවා රූප කාය රූප මනෝ රූප ධම්ම රූප හයම තියෙනවා මෙතෙන් ඒ රූප සමුදයෝ ආහාර සමුදයෝ රූප නිරෝධෝ ආහාර නිරෝධෝ කෙලෙස් උපදින්නට එන මොහොතේම උපදින්නට පෙර අනුත්පාද වශයෙන් නිරෝධ කළ යුතුයි කළ හැකි ඊට පස්සේ පඤ්ඤාපනාය ලැබෙනවා විඤ්ඤාපනාය නැහැ විඤ්ඤාපනාය අයින් වෙනවා විඤ්ඤාණයෙන් දැන් පනාය මොකද පනාය කියන්නේ පනායෙන් පීරන්න වගේ දැන් විඤ්ඤාණය තමයි ක්‍රියාත්මක වෙන්නේ ඊට පස්සේ අර පඤ්ඤාපනාය පඤ්ඤාවෙන් තමයි දැන් අපි ක්‍රියාත්මක වෙන්නේ ඔව් පස්ස තියෙනවා සම්පස්ස නැහැ. කාර තියෙනවා සංකාර නැහැ. චේතනා තියෙනවා සංචේතන නැහැ. භව තියෙන භව උපදිනවා සම්භවන් නැහැ. දැන් එතෙන්දී උපදින භව බුද්ධ භව. බුද්ධ ජාති. ඒ අනුව එතනින් නිවන සාක්ෂාත් වෙනවා. අවසරයි ස්වාමීනි. ඔව් දැන් අපි මේ කරන හේතුව නිසා තමන් ණය වෙනවා නම් එක ගෙවන්න වෙනවා මේ කරන වැඩේ වැරදි නම් ණය වෙනවා හරිනම් ණය මිදී නිදහස වෙනවා ණය මිදී නිදහස වෙන සියලු දේ කරන්න ඕන ණය වෙන සියලු දේ නොකරන්න ඕන දැන් මේ ණය වෙන්නේ කාටද ගාහ කොළවලට ස්වභාව ධර්මයට ආපෝ තේජෝ වායෝ පඨවි මහ භූතයන්ට අනිකුත් සත්වයන්ට පුද්ගලයන්ට දෙවි දේවතාවුන්ට භූතයන්ට පෙරේතයන්ට සියලු පාණීන්ට ණය වෙනවා. යම් කිසි කෙනෙක් අපි හිතමුකෝ දැන් ඔය මැරුවොත් ණය වෙනවද? හොරකම් කළොත් ණය වෙනවද? වරදවා කාමයේ හැසිරුණොත් ණය වෙනවද? බොරුවක් කියලා රැවට්ටලා එමිනේ අතරමං කළොත් ණය වෙනවද? මේ සියලු දේ රහමිර ණය වෙනවා. සියලු දේ ඔය දස අකුසලයෙන්ම වෙන්නේ ණය වීම. දස කුසලයෙන්ම වෙන්නේ ණයෙන් විදි නිදහස් වීම. නා රාග දේශ මොහෙන් කටයුතු කළා රාග දේශ මොහ පුනබ්බව වෙනවා. ප්‍රභවය වෙනවා. අලුතෙන් ප්‍රභවය කරගන්න. ඒක තමයි ණය. ණය වුණාම ආයි ගෙවන්න වෙන කොටසක් තියෙනවා වැය කරන්න. ණය මිදින් නිදහස් වුණාම ගෙවන්න දෙයක් නැහැ. ඉවරයි නිදහස් වුණා. විමුක්තිය කියන්නේ ඒකයි. නිවන කියන්නේ ඒකයි. දැන් අපි බලන්න ඕන අපි දෛනිකව කරන කියන හිතන වචනයක් කතා කරනකොට ක්‍රියාවක් කරනකොට සිතවිල්ලක් සිතනකොට ණය වෙනවා නම් වැරදි. ණය වෙන්නේ නැත්නම් ණය මිදෙනවා නම් ඒක යෝ විනයෝ. යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ. සිතුවිල්ලකින් ණය වෙනවා. අපි දැන් අපි හිතමු කාට හරි අපි මේ ශාප කරනවා හිතෙන්. වෛර කරනවා. හෙන්න ගහන්න ඕනවකට ණය කණ්ඩ ඕනවකට කියලා හිතුව ගමන් මොකද වෙන්නේ මේ විශ්වයට අර කිරණ ශක්තිය? අර කිරණ ශක්තිය අපි නිකුත් කරනවා. නිකුත් කළාම විෂ කිරණ ශක්තිය ස්වභාව ධර්මයේ කිලුට වෙනවා. ශාපයක් වෙනවා. අපි දන්නේ නැතුවට අපි තුලින් මේ කිරණ ශක්තියක් හොඳ හෝ නරක නිකුත් වෙනවා. ඒ හොඳ කළු ශක්තියක් නම් නිකුත් වෙන්නේ කළු කිරණක් නම් ණය වෙනවා. සුදු කිරණක් නම් ණය මිදී නිදහස් වෙනවා. මේක අපි දන්නේ නැතුවට මනසෙන් තමයි වැඩියම බලවත් කිරණ ශක්තිය. වචනෙන් ඊට පස්සේ දෙවෙනුව. ඒක නිකුයි මනෝ පුබ්බංගම ධම්මා මනෝ සිතා මනෝ මෙයාගේ. මනස පුබ්බංගමයි. ඒක නිසා මේ හිතින් කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විචාර විහිංසා විතක්ක විචාර තමයි වැඩිම බලවත් ණය වීම. ඒ වගේම නෙක්කම්ම සවිතක්ක සවිචාර මෙත්තා සවිතක්ක සවිචාර අවිහිංසා සවිතක්ක සවිචාර තමයි යහපත්ම දේ. ණය දැන් ණය නොවී ඉඳහස් වෙන්න ඕන. හේතුව අයින් කළා. හේතුවම අයින් කළා ණය නොවින්න ඕන. වෙන්න ඉස්සෙල්ලා. ඒකනේ අනුපාද. ණය වුණොත් ගෙවලා ඉවර වෙන්න ඕන. ණය වුණොත් ගෙවන්න වෙනවා. අර ණය නොවුනොත් ගෙවන්න දෙයක් නැහැ. දැන් ඒක තමයි අනුපාද නිරෝධය. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. මිනිස්සු ණය වුණාට පස්සේ ගෙවන්න යනවා. ඒක නෙමේ ප්‍රශ්නේ. ඒක නෙමෙයි බුදුහාමුදුරන්ගේ අනන සුඛය අනවජ්‍ය සුඛය අත්ති සුඛය භෝග සුඛය ඔක්කොම ණය නොවීම නිදහස් වීම අනුපාද නිරෝධය කිව්වේ ඒක. මිනිස්සු කල්පනා කරන්නේ ණය වෙලා ඊට පස්සේ ණය මිදී නිදහස්. ඒක බුදුහාමුදුරන්ගේ අනුදැන වදාළ දෙයක් නෙමෙයි. එනකොටම ඒ සිතුවිල්ල අපි වෙනස් කළා ඒක ප්‍රහාණය කළා ඒ වෙනුවට ඊට විරුද්ධ වූ යහපත් සිතුවිල්ල ඒ මොහොතෙම ගන්න ඕන. තරහක් එනකොටම තරහ අයින් කළා මෛත්‍රිය ගත්තොත් අන්න ණය වෙන්නේ නැහැ. තරහ වුණාට පස්සේ මෛත්‍රී කළා වැඩක් නැහැ. දැන් පැයකට ඉස්සෙල්ලා තරහ වෙලා දැන් පැයකට පස්සේ මෛත්‍රී කළාට වැඩක් නැහැ. ඒකෙන් ඵලයක් නැහැ. ඒ වගේම උදේ පෑම් මෛත්‍රී කළා තව මෛත්‍රී කළා නැගිට ගමන් තරහක් ආවොත් වැඩක් ඇත්තෙම නැහැ. ඔවා මේ ආගමේ තියෙන දේවල්. ධර්මයේ ඔහොම නෑ. ආගමයි ධර්මයයි දෙකක් කිව්වේ ඒකයි. කෙලින් වෙලා අහන්න. කාලයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කිව්වා සද් වයසට එන්න ඕන. මොන වයසද? සද්වයස කියන්නේ සයන්න අල්තයන්න තයන්න නෙමෙයි. සයන්න අල්දයන්. සද්දෝ හෝති. හේතුඵල ධර්මයට බහා ගලපා බලන්න පුළුවන් වයසට. දැන් මේ ලංකාවේ විතරක් නෙමෙයි ඔය හුඟක් තැන්වල මේ අවුරුදු 3 4 5 6 7 8 9 10 11 12 වගේ පොඩි දරුවන්ව මහාන කරනවා. සම්පූර්ණයෙන්ම වැරදි. උදාහරණ රාහුල කුමාරයාට මහාන කරාට එතෙන්දිම කිව්වා මේ සද් වයසට එනකම් මේක හරියන්නේ නැහැ. තේරුණාද? ඉතින් ඒක නිසා මහාන කළ යුත්තේ එහෙම නැත්නම් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ සද් වයසදී. දැන් ඔය කියනවනේ දැන් මේක මේ වචනේ වරද්දගෙන තියෙන්නේ. මේක සද් වයස මිසක් සත්ත වයස නෙමෙයි. සයන්න අල්තයන්න තයන්න නම් 7. සයන්න අල්දයන්න හේතුඵල ධර්මයට බහා ගලපා බලා කටයුතු කරන්න පුළුවන් වයස සද් වයස. ඒක නිසා සද් වයස කියන එක සමහර විට කෙනෙකුට අවුරුදු දැන් බෝසත්තුමාට සද් වයසට ආවේ අවුරුදු 29න් පස්සේ. තේරුණාද? පුද්ගලයන් පුද්ගලයාට වෙනස්. මේ මනස විවෘත වෙන මොහොත පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. එහෙම කෙනෙකුටත් දැන් අවුරුදු 80ක් ගිය මහානාම සාක්‍යයට එතෙක්කල් ඔය රා රක්කු බිබී මත්පැන් බිබී නොයෙකුත් දුෂ්චරිතයන් කර කර හැම තැනම ඇවිද්ද සාක්‍යයෙක්. බුදුහාමුදුරන්ගේ සාක්‍ය වංශකේ මහානාම සාක්‍ය අවුරුදු 80ේදී ඇවිල්ලා බුදුහාමුදුරෝ ගාවට බණ අහලා අර සද්වයස විවෘත වෙලා සෝතාපන්න ඵලයට මතුණා. සද්වයසට එනකන් සෝතාපට්ටි ඵලයට එන්නේ නැහැ. මේ කාලෙත් එකයි ඒ කාලෙත් එකයි හැම කාලෙම ඒකයි. නෑ ආයුෂ අඩු නිසා නෙමෙයි. අද මේ පහුගිය කාලේ අපිට සද්ධර්මය අහන්න තිබුණේ නෑ. අර දහම්සොන ජාතකයේ තියෙන. මොකද මේක තේරුම? දැන් ඕන තරම් මිනිස්සු මහාන වුණා. ඕන තරම් මිනිස්සු ඉගෙන ගත්තා. මේ ඔය බුද්ධ ශ්‍රාවක ධර්මපීඨේ පාලි බෞද්ධ විශ්වවිද්‍යාලේ නොයෙකුත් විශ්වවිද්‍යාල බුද්ධාගම කියලා ඉගෙනගෙන මොකද්ද? මේ සද්ධර්මය නෙමෙයි. මේ අර ග්‍රන්ථ ධූරයේ පිරුවේ. මේ අර වචන ටික ලේඛන ගත කළා ලේඛන කටපාඩම් කරගත්තා. මේක සද්ධර්මය නෙමෙයි. මේක විකෘති කළා. මේක නිවන විකෘති කරන වහන අර ග්‍රන්ථ ධූරයේ පමණක් පවත්වාගෙන ආපු ධර්මයක්. ඔය පිරිත් කිය කියා සජ්ජායනා කරගෙන ඒ සද්ධර්මයන්ට අර වචන ටික කිව්වට වෙද මහත්තයාගේ බේත් සීට්ටුව කිව්වට ලෙඩේ හනීප වෙන්නේ නැහැ. වෙද මහත්තයා වර්ණනා කරාට වෙද මහත්තයාගේ ගුණ ගායනා කළාට ලෙඩේ සනීප වෙන්නේ නැහැ. ලෙඩේ සනීප වෙන්න නම් අර වෙද මහත්තයා කියලා දුන්න බේත් සීට්ටුව හදලා බේත් සීට්ටුව දැනගෙන හරියට නියම විදියට බේත් හදලා බොන්න ඕනේ. ඒක කරන්න බැරි වුණා. ඒක කරන්න බැරි වුණ නිසා නිවන් වහින් වුණා. පොඩි පොඩි වෙනසක් තියෙනවා. අද දැන් ඔය නොයෙකුත් ඔය පුද්ගලයෝ සංඛ්‍යාලේඛන හදලා තියෙනවනේ. දැන් සාමාන්‍ය මීන් ඇවරේජ් මේ වයසක්. ඉතින් ඒකක් දැන් අද 70කට පහුවිලා. දැන් අවුරුදු 2000ක් යනකොට අර අවුරුදු 80 ගණන්වල ජීවත් වූ මිනිස්සු දැන් බොහොම අඩුයි. දැන් 70කල් වලින් වලින් මැරෙන මිනිස්සු වැඩි. තව ටිකක් කල් යනකොට 60 ගණන්වලින් මැරෙන මිනිස්සු වැඩි වෙයි. ඒ වගේම මේ ධර්මයේ මතු වුණොත් මේ මනස පිරිසිදු වුණොත් නැවත ආයි අවුරුදු 80 90 100 120 මනුෂ්‍ය කල්පේ 120යි 120ට ආයි. ඒකත් හේතුඵල. හේතුව මොකද්ද? මේ කායික මානසික වශයෙන් දහම් ඔය සද්ධර්මයේ තේරුම් අරගෙන යහපාල අර තීනි සුචරිතේ පවතිනකොට ආයුෂ වැඩි වෙනවා. ධර්මය තේරුම් ගත්තට පස්සේ ධර්මය ආධර්මය වෙනකොට අර ආවිස අඩු වෙනවා. ඔව් බ්‍රහ්මණ වේගය වැඩි වෙනවා. මේක අපි දැන් මේ අපි දකින්නේ අනිත් පැත්ත කණපිට ගහලමයි අපි දකින්නේ. දැන් අපි හිතමු දෙවියෙක් බ්‍රහ්මයෙක් භූතයෙක් මේ පෙරේතෙක් මිනිහෙක් උපතින් ලබන ගේන ආවිස එකයි. හැබැයි එක එක පුද්ගලයෝ කැරකෙන භ්‍රමණ වේගය එක එකක්. දැන් අර දස බිම්බර බිමට බර වෙන දහපොලකින් ගැවිච්ච මිනිහා ගෙවෙනවා වැඩි. දැන් අර භූතය ප්‍රේතයෝ ගැවෙන්නේ නැහැ. දෙවි දේවතාවෝ එච්චර ගැවෙන්නෙත් නැහැ. බ්‍රහ්මයෝ එච්චර ගැවෙන්නෙත් නැහැ. ඒක නිසා මොකද වෙන්නේ? ගෙවෙන වේගය අඩුයි. ආවිස එකයි. අර බිම්බර ගති 10න් අපි පොළවට ගැවෙන නිසා ගෙවෙන වේගය වැඩි. ඒ නිසා ගෙවෙන වේගය, වැය වෙන වේගය, භ්‍රමණ වේගය වැඩි මිනිහාගේ භූතයන්ගේ පෙරේතයන්ගේ වගේ පොළොවට අර මේ බිම්බර ගතිය අඩු නිසා අර ඕපපාතිකව උපදින සියලු දෙනාගේ ආවිස වැඩි. එතකොට ගෙවෙන්නේ නැහැ. එතකොට අපි කියනවා ආවිස වැඩි කියලා. දැන් අපි මේ කන පිට ගහගෙන බලන්නේ. නමුත් අපි මේක හොඳට බලන්න ඕන. මේ මාගදී භාෂාව සියලු දේ කන පිට ගහලා තමයි අපි සිංහල භාෂාවේ බලන්නේ. සාමාන්‍ය ලෝකයා බලන්න. භෝග සුඛය කියන්නේ මේ බීජ භව කියන එකනේ. ඒ භව භෝග අපි දැන් මේක උපාදානය කරගන්න නැත්නම්, අල්ලගෙන නැත්නම්, උපාදානය කරගෙන නැත්නම්, අයිති කරගෙන නැත්නම් ඒක තමයි භෝග සුඛය. අනවජ්ජ කියන්නේ මේ දැන් සාවජ්ජ අනවජ්ජ. වැරදි සහිත සාවජ්ජ අනවජ්ජ වැරදි. වැරදි මිදී නිදහස් වීම. අනන ණය නැති. අත්ති අනත්. අත්ති සුඛය කියන්නේ මට ඇත කියන ලද දෙයින් සතුටු වීම. අත්පිච්චතාවය. ඒ වගේම අර සැහැල්ලු සුඛ වෘත්තිය. සල්ල සුඛ වෘත්තිය කියන්නේ ඒක තමයි අර අත්ති සුඛය. ලැබෙන්නේ නැහැ. කිසිසේත්ම මේ හේතුඵල ධර්ම නැත්නම් මෙතෙන්ට එන්න පුළුවන්. ඇහිලා දවස් දෙකක් අහන්න මොනවද මේ කියන්නේ? මේ වහන්නේ මේ මං ආවේ කියලා ඒ කාමුදුරණමක් ගියා. දැන් සිවුරුත් ඇරලා ගිහිල්ලා අර කිසිම් බැස්සගල්ලට ඇවිල්ලා හාමුදුරණමක් කිසිම් බැස්සගල් ලොකු හාමුදුරුවෝ කිව්වා ඉතින් මේ මේකට එන්න කියලා මෙහාට එව්වා. ඇහිලා මෙතන පළවෙනි දවසේ හිටියා. දෙවෙනි දවසේ ටිකක් වෙලා යනකොට මොකද්ද ප්‍රශ්නයක් අහලා ඒ ප්‍රශ්නේ පොඩ්ඩක් පිළිතුර උරන වෙලා ගියා යන්නේ. මේ එකල් හිටිලින් මාතට මොනවද කියලා ගියා යන්නේ. ගිහිල්ලා අර ඉසිම්බස්සගල පියාරට ගිහිල්ලා මොන මොනවද රණ්ඩු වෙලා දැන් සිවුරුත් ඇරලා කොහේ ගියාද නැහැලු. දැන් කොහේ ගියාද නැහැලු සිවුරුත් ඇරලා ගිහිල්ලලු. එහෙම වෙනව. එහෙම මේක මේ ධර්මයේ කියන එක බොහොම භයානකයි. ඔව් ක්‍රමානුකූලව මේ රාග දේශ මෝහ කළු ධර්ම මිනිසුන්ගේ ක්‍රියාත්මක වැඩි වෙනකොට ආයුෂ අඩු වෙනවා. රාග දේශ මෝහ අඩු වෙනකොට ආයුෂ වැඩි වෙනවා. දැන් ඔය චක්‍රවර්ති රජ කෙනෙක් රජ කරන කාලෙට අබුද්ධෝත්පාද කාලයක් වුණත් මේ රාගය ද්වේෂය නැහැ, මෝහය අඩුයි. ඒ කාලෙට මිනිස්සු හොරකම් කරන්නේ, බොරු කියන්නේ, මරන් මිනිහ මරන්නේ, වරදවල් කරන්නේ. එතකොට අර ආවිස වැඩි වෙනවා. ඒකට මේ දැන් අපි දන්නා කාල පරාසය 120යි. නමුත් දැන් මෙහෙමයි. දැන් අපි අර බෞද්ධ සාහිත්‍යය හැටියට කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලේ මොකද්ද කියලා තියෙන්නේ? ඔව් ඒ කාලේ අවුරුද්ද දවසයි නම් අද අවුරුද්ද දවස් 365යි. දැන් ඒ කාලේ අවුරුද්ද මැන්නේ කොහමද? සමහරට පැය ගානකින් අවුරුද්දයි කියන්නේ නැති. මේ වචනේ පරිසමාප්තාර්ථයෙන් පද පරමාර්ථයෙන් අරගෙන. තේරුණාද? කාලේ එකයි. උදැන් අපි අද අවුරුද්දයි කියන එක මේ දැන් මේ වර්තමානයේ හදාගත්තේ ගන්න. බුදුහාමුදුරුවන්ගේ කාලේ මෙහෙම අවුරුද්දක් තිබුණාද? බුදුහාමුදුරුවන්ගේ කාලේ මේ අවුරුද්ද 365 අවුරුද්දක් තිබුණාද? නෑ. මේක කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලේ එහෙම අවුරුද්දක් තිබුණෙම නෑ. ඒ කාලේ අවුරුද්දයි කිව්වේ දැන් මේ අවුරුද්ද නෙමෙයි කියලා තියෙන්නේ වස්ස. වස්ස කියන එක තියෙන්නේ සතවස්සානි, සහස්වස්සානි. ඒ කියන එක මේ සමහරට පැය ගානකට කිව්වද කවුද දන්නේ? පැය 24කට වසයි වසයි කිව්වනේ. ඉතින් ඒ වගේ 30000ක් තියෙන්නේ නැති. දැන් මේක දැන් මේ අපි සියලු දේ කල්පනා කරන්න තීරණය කරන්න හදන්නේ අපි අද දැනුමේ. අද පවතින දුවෙන් අනුව අපේ මැනුම කෝදුව මිම්ම. මේක වැරදි. දැන් බුදුහාමුදුරුවන්ගේ කාලේ මේ වසක් චන්ද්‍ර මාස චන්ද්‍ර වර්ෂ තිබුණේ. එමිසක් අද වගේ මේ ක්‍රිස්තු වර්ෂ සකවර්ෂ තිබුණේ නැහැ. තේරුණාද? අද මේ රාජවර්ෂ කිට්ටු වර්ෂ කියලා එකක් අපි හදාගෙන තියෙනවා. 1315 තමා ක්‍රිස්තු වර්ෂ මේ දවස් 365ක අවුරුද්දක් මාස හදාගත්. ඒ කාලේ ඔහොම ඒවා තිබුණේ නැහැ. විචිනමයයි තුන් කාලක් තමා මාසෙට තියෙන්නේ. මාස 30ක කාම දවස් දෙකක් අඩු වෙනවා. ඉතින් ඒක නිසා දැන් ඒ කාලේ චන්ද්‍ර මාස චන්ද්‍ර වර්ෂ තිබුණේ. එහෙම එකක් බුද්ධ කාලෙට. ඊට පස්සේ මේ සූර්ය වර්ෂ සක වර්ෂ හදාගත්තා. ඊට පස්සේ සක වර්ෂ ඉන්දියාවේ මේ සක වර්ෂයක් පාත්වගෙන ගියා. ඊට පස්සේ මේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදුන කාලේ ක්‍රිස්තු වර්ෂ කියලා එකක් තිබුණේ නැහැ. 1315 ක්‍රිස්තුස් තුමා මරණයට පත් මේ ඉපදිලා අර මේ ඇන ගහලා 1315කට පස්සේ තමා ලෝකෙ මේ ක්‍රිස්තු වර්ෂය කියලා එකක් ලේඛනගත වුණේ, ස්ථාපිත වුණේ. අද අපි ක්‍රිස්තු වර්ෂයෙන් අතීතේ මනින්න හදනවා. මේක වැරදි. හැබැයි අර දැන් ඉර හඳ වගේ දේවල් යම් ආකාරයකට ක්‍රියාත්මක වෙනවා. ඒක සාධාරණ මැනීමක්. ඔව්, සම්පූර්ණම මේ සියලු දේවල් ඒ පුද්ගලයෝ සාහිත්‍යකාරයෝ ඒගොල්ලන්ගේ මැනීම අනුව අද තත්ත්වයට අනුව එදා මැනලා ලියලා හදලා පෙන්නලා දීපු දේවල්. මේ අර අභිඥාතං අභිඤ්ඤය නෑ. මෙම මේ දැනුමෙන් ලියපු දේ. දැක්මක් නෑ ඔය පුද්ගලයක්. දැක්මක් තිබුණා නම් ඔහොම ලියන්න. කල්පය කියන එක, කල්පරාශය කියන එක ඒක සදාකල් සාධාරණ එකක්. එහෙම ගන්න. දැන් ඔය සතිය වීක් එක සුමානි කියන එක ලෝකෙට කවද්ද භාවිතයට ආවේ? ඈ කවද ආවේ? බුදුහාමුදුරන් කාලේ තිබුණාද? ඉතින් බුදුහාමුදුරුව සත්‍යතියක් හිටියා කියන්නේ ඒක නෙමෙයි. මේක කියන්නේ සයන්න අල්දයන්න සති. සත් කියන්නේ මේ හේතුඵල ධර්මය. සති කියන්නේ පටිච්චසමුප්පාද ධර්මයට බහගලපා බැලීම. බුදුහාමුදුරුව ඔය හිටපු කාලේ මහවග්ගපාලිවි කියලා තියෙනවා දවස් 29යි කියලා. දවස් 29ක් ගියා බුදුහාමුදුරුව මේ යථාභූත ඥාණයෙන් අවබෝධ කරගත්ත ධර්මය ලෝකයාට කියන්නට පුළුවන් විදිහට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මේ පටිච්ච සමුප්පාද ධර්මය, මේ ශ්‍රී සද්ධර්මය හේතුඵල ධර්මයට බහගලපා බලන්නට ආකාරයට සකස් කරගන්නට ක්‍රියා කළ කාලය සත් සති. ඒ මිටක් සත් සතියක් කියලා අද පද පරම විදිහට කියනවා. ඒ කාලේ සත්‍යයක් තිබුණේ නැහැ. ඒ කාලේ ඔය සුමානයක්, සතියක්, වීක් එකක් දවස් හතක් තිබුණේ නැහැ. ඒ කාලේ තිබුණේ අර අමාවක ඉඳන් 15කට එනකන් දවස් 15ක් පුර, ඊට පස්සේ අව දවස් 15ක්. සති කියලා එකක් ලෝකේ ඔය කාලෙක කිසි තැනක භාවිතයේ තිබුණේ නැත. මේක තේරුම් නොගැනීම තමා මිනිස්සුන්ගේ මේ ධර්මය. අද ඔක්කොම මිනිස්සු ඔය දාම්පාසල්වල උගන්වන්නේ සති හතක් හිටියයි කියලා. පස්සේ කාලෙක අටුවාකාරයෝ ලිව්වා පළවෙනි සතිය මෙහෙම හිටියා, දෙවෙනි සතිය මෙහෙම හිටියා කී කියා මේ සාහිත්‍යකාරයෝ. දැන් ඕවා අපබ්‍රංශ. ඔයා ඇත්ත නෙමෙයි. පට්ටබල් බොරු. නෑ නෑ නෑ, ආස්වාදය කියන්නේ අපි ඒ වෙලාවේ ලබන. දැන් අපි ආස්වාදය කියන එක ගම්මුකෝ. අපි හිතමු ඔන්න යම්කිසි පුද්ගලයෙක් ස්වීප් ගන්නවා. මේ සීප් ගන්න තාකල් මේ ඇදෙන දැන් ඇදේ අද ඇදේ හෙට ඇදේ මේ ඇදුනොත් මම මෙහෙමයි කරන්නේ මෙහෙමයි කියලා සංචේතනා කර කර අහසේ මාලිගාවල් හදනවා. ඒ ඇදෙන තාකල් ඇදෙන වෙලාව දක්වා ආස්වාදේ. ඇදුනට පස්සේ ආදීනව. දැන් බයයි. දැන් බරයි. දැන් මොකද වෙන්නේ? හොරු ගනීද? අදු ගහයිද? අරය මේක පැනලා ගනීද? මේක නැති වෙයිද? මේක නොලැබෙයිද? මේක කොහොමද ආරක්ෂා කරගන්නේ? රැට නිින්දක් නැහැ. ඒක තමයි ආදීනව. ඊට පස්සේ ඒක ගෙවිලා යනවා. මොකද වෙන්නේ? අර විපරිණාමයටපත් වෙනවා. වෙනස් වෙනවා. දැන් දුක. දැන් මේක හැම දෙයක්ම මේ ලෝකේ තියෙන ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් හයෙන් ගන්න ආස්වාදය ආදීන. තදංගම විස්කම්බන වශයෙන් තාවකාලිකව කෙලෙස් යටපත් කරන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත්වෙන්නට පෙර මිනිස්සු කළේ ඔය තදංගම විස්කම්බන වශයෙන් කෙලෙස් තාවකාලිකව පැලැස්තර පිළියමක් හැටියට යටපත් කළා. අර දිය මතු පිට තියෙන බෝලේ අතින් තද කරගෙන තාවකාලිකව යටපත් කරනවා වගේ තමයි තදංගම විස්කම්බන වශයෙන් කෙලෙස් මතු වෙනවා, කෙලෙස් උපදිනවා, කෙලෙස් ඒ කෙලෙස් යටපත් කරගෙන ඉන්නවා. නමුත් බුදුහාමුදුරන්ගේ ධර්මයේ මේ තදංගම විස්කම්බන වශයෙන් කෙලෙස් යටපත් කිරීමක් අනුදැන වදාළේ නැහැ, අනුමත කළේ නැහැ. ඒ වෙනුවට කෙලෙස් අනුපාද වශයෙන්ම සම්මුච්ඡේද සමුග්ඝාත උච්ඡේදනය කළා. සං උච්ඡේදනය කළා, සං ඝාතනය කළා. ඒවා නෝපදීන ලේතම අනුපාද වශයෙන් නිරෝධ කිරීම තමයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ අනුදැන වදාළ. ඒක දෙකක්. රාග
ద్వේෂ මෝහ අලෝභ ආදේශ අමෝහ අතරින් ආදේශ අමෝහ ගති කොහොමද විඥාණයට ආහාර වෙන්නේ?
දැන් මෙහෙමයි. දැන් ලෝභ දේශ මෝහ කියන්නේ ලෝභයේ ద్వේෂයේ මෝහයේ උපදිනවා. ඒක ආස්වාදනය කරනවා, ඒක ප්‍රතිසන්දිනවා, ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. අලෝභාදේ සමෝහ කියන්නේ ලෝභය ද්වේෂය මෝහය උපදිනවා, ඉපදුනාට පස්සේ ඒක අත්හරිනවා, යටපත් කරනවා තාවකාලිකව. උපදින උපදින එක ඉපදීම නැවැත්තුවේ නැහැ. ලෝභක්ඛය ද්වේෂක්ඛය මෝහක්ඛය කියන්නේ ලෝභය උපදින, ද්වේෂය උපදින, මෝහය උපදින මුල්ම සමුච්ඡේද වශයෙන් සමුග්ගාත වශයෙන් නොඋපදින ලෙස කපල දැම්ම අනුපාද නිරෝධයෙන් යටපත් කර තුන. එතකොට නිවන කියන්නේ අලෝභාදේ සමෝහ නෙමෙයි. ඒක යම් සුවයක්, ඒක යම් පිරිසිදු වීමක් තියෙනවා, යම් පැහැදීමක් තියෙනවා, ප්‍රසාදයක්. හැබැයි නිවන කියන්නේ අනුපාද වශයෙන් ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය කියන එක උපදින්නේම නැහැ. ලෝභ දේශ මෝහ අනුපා උපදින්නට පෙරම උපදින ක්‍රමයේදී සහ මුලින්ම නැවැත්තලද තුන. ලෝභ දේශ මෝහ එක ක්‍රමයක්, අලෝභ දේශ මෝහ එකක්, ලෝභක්කය ද්වේෂක්කය මෝහක්කය තව එකක්. මේ තුන දැන් අපි දන්නේ ලෝභ දේශ මෝහ අලෝභ දේශ මෝහ ලෝභක්කය ද්වේෂක්කය මෝහක්කය. මේක බුදුහාමුදුරුව මාගදී භාෂාවෙන් තව වචන තුනකින් විග්‍රහ කළා. මොකද්ද වචන තුන? ලෝභය ද්වේෂය මෝහය සංසාරයි. දැන් මේ සං අලෝභාදේ සමෝහ අසං, සං අසං කරන්න පුළුවන්. ලෝභක්කය, ද්වේෂක්කය, මෝහක්කය, සංඛය. දැන් වචන තුනක් තියෙනවා. මොකද්ද? සංසාර, අසං, සංඛය. මේ වචන තුන ලොප් කළා, එකතු කළා. මොකද්ද වචන තුන එකතු කළාම එන වචනේ? සාර, අසංඛය. සාර, අසංඛය. අර මැද සං විතරක් ඉතුරු කළා දෙපැත්තේ සං කපල දැම්මා. සංසාර කියන එකේ සං කපල දැම්මා, සාර අසං කියන එක ගත්තා, සංකය කියන අන්තිමේකෙත් සං කැපුවා, ලොප් කළා සාර අසංකය. දැන් මේක තමා බුද්ධත්වය. මේ තුන තමා ත්‍රිහේතුක ප්‍රතිසන්දිය. මේ තුන තේරුම් ගන්නට ගිය කාල පරාසය තමා කල්පය. එතකොට ඔය සාර අසංකය කල්පය කිව්වේ මෙන්න මේ කරුණු තුන තේරුම් අරගෙන දැනගෙන අභිඤ්ඤය වෙලා කපල ඉවත් කරන්නට ගිය කාල පරාසය සාර අසංකය. කවුරු බුදු වුණත්, අරහත් බුදු වුණත්, ලෞද්‍රා බුදු වුණත්, පච්චේක බුදු වුණත් මේ තුන අර සංසාරයි කියලා තේරුම් අරගෙන ලෝභ අලෝභ දේශ තේරුම් ගත්තේ නැතුව කළා. ඒ වගේම තේරුමක් ඇතුව අලෝභ දේශ මොහ අසං කළා. ඒ වගේම මේ ලෝභ දේශ මොහ අනුපාද නිරෝධයෙන්ම නැවත නූපදින ලෙස බැමි තුන කපල නිදි නිදාසු වීම සංකය. ඒ තුන තේරුම් ගත්ත පුද්ගලයා, ඒ තුන ප්‍රායෝගිකව සාක්ෂාත් කරගත්ත පුද්ගලයා සාර අසංකය කියන තත්ත්වයෙන් ඒකට ගිය කාල පරාසය කල්පය. ඕක දැන් කොහේ හරි අටු ආකාරයෝ කොතනදි හෝ මේ සාර අසංකය කියන එක මේ හතර අසංකයක් කියලා සිංහලට පරිවර්තනය කළා. අද ඔක්කොටම උගන්වනවා. ඒක ඊට පස්සේ දෙගුණෙන් වැඩි කළා, අට අසංකය, දහසය අසංකය. ඉලක්කන් බින්දු ගානකුත් දාලා තියෙන. සමහර ඔය දැන් ඔය ආමුදුරණමක් ඉන්නවා මේ ඔය මේ ටිකක් අමුතුම නම් පට බැඳපු, මං කියන්නේ කවුද කියලා, බින්දු ගානකුත් දාලා තියෙනවා. බින්දු 134ක් කොහෙද කොහෙද දාලාලු අසංකේට කල්පේ. ඈ මොකද්ද? ඔව් බින්දු 140ක් දාලා හදලා තියෙනවා. මේ ආමුදුරණමක් ඉන්නවා තාමත්. අදත් ඔය රේඩියෝ එකේ එහෙම මේ අපබ්‍රංශ බණ කියනවා. මේ සාර අසංකය කල්පය තේරුම් අරගන්නේ නැහැ. මේ ධර්මයේ මාර්ගදීපාසාවේ පද ව්‍යවහාරය තේරුම් නොගෙන මේ කරන වැඩ. ඉතින් දැන් ඔය තමයි දරුවන්ට උගන්වන්නේ, ළමයින්ට උගන්වන්නේ. ඔ කාල පරාසය. ඔහු දැන් සාරයි සංසාරයි හිට කියලා හිටපු වැඩේ කටයුතු කරපු කාල පරාසේ එකක්. සං අසං කරන්නට පුළුවන් වුණ තේරුම් ගතගෙන අසං කරපු කාලය එකක්. මේ සං සහපුලින්ම කපන් කපල සංකය කරන්නට පුළ මේ කාල තුනම එක් අහු කළහම සාර අසංකය කල්පය. මේ ඕකට දැන් කියන්නේ සතර අසංකය. කොහෙන් දන්නේ ඕකේ හතරක් තියෙන්නේ? හතර නම් මාර්ග දිභාෂා වෙන්න ඕනේ. චත්තාරෝ චතු, චතු කියන වචනේෙන්ද ඕනේ. එහෙම නැත්නම් හතරක් කියන්න බෑ. ඕකේ කොහෙවත් චතු කියල නැහැ. එක්කෝ චත්තාරෝ, ඈ අපි දන්නේ. ඒක හරි. දැන් අපි සාරයි කියලා තමයි අපි කල්පයක්ම හිටියේ. පුද්ගලයන් පුද්ගලයාට වෙනස් වෙනවා. දැන් බාහිර දාරු වීර්යතුමා අර සංකය කරන්න ගත්ත විනාඩි ගණන පැයක් දෙකක් තව ඉඩවන කොච්චර කල් හිටියද කියලා දන්නේ නැහැ. ඒක තමයි කාල පරාසය කල්පය, මහා භද්‍ර කල්පය කිව්වේ ඒක. දැන් සියලුම පුතඥන පුද්ගලයෝ සංසාරයි කියලා තමා මේ ජීවත් වෙලා වැඩ කරලා ඔය ඔක්කොම එකතු කර කර එකතු කර කර ආවේ. ඒක සංඛ්‍යන්නේ එකතු කරනවා. සංඛ්‍යන්නේ මොකද? රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් තුනෙන්ම දැන් සංඛ්‍යන්නේ අපි දැන් කියනෝනේ සංඛ්‍යා. සංඛ්‍යන්නේ එකතු කරනවා. කියා කියන්නේ අඩු කරනවා, අයින් කරනවා, බෙදනවා. සංඛ්‍යන්නේ එකතු කරනවා, වැඩි කරනවා. ඒ දෙක එකතු කළාම තමයි සංඛ්‍යා උනේ. වෙන මොකක්වත් ඔය සංඛ්‍යාවලින් කරන්න බෑ. එක්කෝ එකතු කරනවා වැඩි කරනවා, එක්කෝ අඩු කරනවා බෙදෙනවා. ඒක තමයි සංඛ්‍යා. ඒ හතරම එකතු කළා වචනයක් හැදුවා. මාර්ගදී භාෂාවේ මේ වචන තියෙන සංඛ්‍යා. ඒ අවුරුදු ගානත් අපි දැන් පස්සේ අපේ මේ අද රාජ්‍ය වශයෙන් එනම කිත්තු වර්ෂයෙන් අපි දැන් මේ අවුරුදු ගාන හදාගෙන. එදා එහෙම එම අවුරුද්දක් තිබුණේ නැහැ. මේක සම්පූර්ණ වැරදි. අද අපි අපේ මිම්මෙන් එදා ගාන සාහිත්‍යකාරයෝ හැදුවා. ලියනකොට ලිව්වා. නමුත් එදා ඔහොම දැන් හරියටම අපි කියනවනේ බුදුහාමුදුරුව අද අවුරුදු වලින් අවුරුදු 80ක් හිටියා කියලා. ඕක සම්පූර්ණ වැරදි. ඕක සම්පූර්ණ වැරදි. මොකද එදා අද වගේ දවස් 365 අවුරුද්දක් එදා තිබුණේ නැහැ. එදා තිබුණේ නැහැ කොහෙවත් භාවිතයේ තිබුණ. දැන් නමුත් අපේ මේ දැනුම අනුව මෝඩකම අනුව අඥානකම අනුව අපි හිතනවා අදයි එදයි අවුරුද්ද එකයි. දැන් ඒ ආකාරයට අපි ඔය බ්‍රේන් වොෂ් කරලා තියෙන ළමයි. දැන් මේක ගැන කල්පනා කරන්න කාටවත් පුළුවන් කමක් නැති විදිහටම බාල විදිහට මොට්ට කරලා. මේ කල්පනා කරන්න පුළුවන් නම් ඔය අතීතයේ බුදුහාමුදුරු ජීවමාන වූ කාලේ මෙහෙම බුද්ධ වර්ෂ කියලා එකක් තිබුණේ නැහැ. චන්ද්‍ර වර්ෂ තිබුණා. චන්ද්‍ර මාස. එහෙම එකක් තිබුණා. ඊට පස්සේ ඉන්දියාවේ සක වර්ෂ හදාගත්තා. ඊට පස්සේ තමයි මේ ක්‍රිස්තු වර්ෂ හද භාවිතයේ තියෙන එක. තව ටිකක් කල යනකොට මේකත් වෙනස් වෙනවා. කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලේ වෙනකොට ඔය වර්ෂ ඊට වඩා වෙනස්. වයස කියන්න පුළුවන් හිටිය ආයු කියලා කියන්න පුළුවන්. වයස කියන්න පුළුවන් ආයු ආයු කිව්වේ. ඔව් ඒකත් වෙනස් වෙන්න ඕන. එදා කියපු එකන්නේ ඒකත් වෙනස් වෙන්න ඕන. හැබැයි ඔය අවුරුදු හතක් කියන එකට වඩා අඩුයි. වැඩි නෑ. ඔව් අධ්‍යාපනය නිසා ධර්මය වැහුවා. නමුත් බුදුහාමුදුරුවෝගේ අධ්‍යාපන මිසක් අධ්‍යාපන නෙමෙයි. ධ්‍යා අධ්‍යා දෙක. අධ්‍යා කියන්නේ පැවැත්ම පවත්වාගෙන යෑම. ධ්‍යා කියන්නේ පැවැත්ම නවත්තා දෙමෙයි. ඔව් ඔව් ඒකයි වැඩි. අද අධ්‍යාපනය නිසා අධ්‍යාපනය වැහිලා ගියා. යටපත් වෙලා ගියා. ඔව් ඒක අපිට කියන්න බෑ. කිසිම කල්පේ කිව්වහම පැයද දවසද මාසෙද අවුරුද්දද අවුරුදු 100ද 1000ද ලක්ෂෙද එහෙම සීමාවක් නැහැ. කල්පේ කිව්වේ ඕගොන එකක් සංසාර තියෙන කාලේ අල්ලගත්ත කාලේ. අත්තරින කාලේ අසං. කපා දැමිය ගැම්මට පස්සේ ඉවරයි. ආයි සං නැහැ. ඔව් ඒකනේ සන්දා විස්සං අනිබ්බිසං කිව්වේ. අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං. සං දැකලා මේ එකතු කර ගැනීම තමයි මේකේ රාගය ద్వේෂය මොහොමයි දැක්ක. සන්දා විස්සං මේ සං වලින් වෙන් වෙලා මේ කතරින්ට ගිය කාලේ විස්සං අනිබ්බිසං. අනිබ්බිසං කියන්නේ සං නැවත අනුපාද වශයෙන් නූපදවාම අත්තරිය අනිබ්බිසං. ඒ අනුව කහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති විසංකාර ගතං චිත්තං තණ්හානං ක්ෂය මජ්ජගාති. ඔක්කොම සංවිසං කරලා තණ්හාව ක්ෂය කළා. නැවත නූපදින ආකාරයට විසං විසං කළා අසං කළා. ඔය ඕන එකකින් පුළුවන්. එකකින් කළහම නිවන් දකින්නවා. ත්‍රිවිධූප පරික්කි තුන් ආකාරයක් තවත් තියෙනවා මේකම කරගන්න කියන එක.
ස්වාමීන් වහන්ස බුද්ධ පූජාව තැබීම සම්මත ක්‍රමයේද?
බුද්ධ පූජාව ඉතින් දැන් අපි සම්මත කරගෙන බුද්ධ පූජාව පූජා කරනවා. ඒක ඉතින් කාලෙන් කාලෙට එක එක විදිහට පූජා කරනවා. දැන් බුදුහාමුදුරුවන්ගේ කාලේ බුදු පිළිම තිබුණද බුද්ධ පූජා පවත්වන්න? තිබුණද නැද්ද? නැහැ. බුදුහාමුදුරුව පිරිනිවන් පහළ අවුරුදු 750ක් යනකන් ලෝකෙ කිසි තැනක බුදු පිළිමයක් තිබුණේ නැහැ. බුද්ධ පූජාව පූජ කළේ මොහොකටද සිරිපත්තුලට එක්කෝ බුද්ධ අර පාරිභෝජික උද්දේශික අස්තියන් වලට එක ශාරීරික දේවල් වලට බුදුහාමුදුරුව වෙනුවෙන් බුද්ධ පූජා පවත්වා බුදුහාමුදුරුව ජේතවනාරාමේ නැති වෙලාවේ දී ආනන්ද හාමුදුරුවන්ට කිව්වා මේ බෝධීන් වහන්සේගෙන් මේ සාකාවක් ගෙනල්ලා පැලයක් ගෙනල්ලා රෝපණය කළා බුදුහාමුදුරුව නැති වෙලාවට ඒ වෙනුවට ඒ පාරිභෝගික වස්තුවට බුද්ධ පූජා පවත්වන්න කිව්වා. ඒ නිසා සිරිපතුල හෝ දැන් බුදුහාමුදුරුව ජීවමානව ඉන්න කාලෙම කේශ ධාතු නකා ධාතු මේ වගේ ධාතු තිබුණා. ඒවට බුද්ධ පූජාව පැවැත්තුවා. බෝගස් තිබුණා බුද්ධ හාමුදුරුව බුද්ධත්වයට පත් වූ පාරිභෝගික වස්තුවක් හැටියට. ඒ වගේම ටිකක් කල් යනකොට මේ බුදුහාමුදුරන්ගේ සිරිපතුලත් උද්දේශික මේ පූජා භාණ්ඩයක් හැටියට බුදු සියලුම විහාරස්ථානවල මේ කෝටියක් ආරාමවල සිරිපතුල් හැදුවයි කියලා තියෙනවා. ඒක නිසා ඔය උතුරු නැගෙනහිර රුහුණේ මේ තැන්වල යම් තැනක පන්සලක් විහාරයක් ආරාමයක් තිබුණා නම් ඒ හැම තැනකම සිරිපතුලක් බුදුහාමුදුරුව වෙනුවට තැන්පත් කළා එතෙන්ට බුද්ධ පූජා පැවැත්තුවා. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ කිව්වේ මේ හිරි වඩුන්නේ බුදුහාමුදුරුව සිරි වඩුන් සිරි වැඩ උන්න තැන තිබුණු බෝධියේ සාකාවක්. ඒ මේ පස්සේ හදාගත්තා බුදුහාමුදුරුව ජීවමාන කාලයේදීම. දැන් බුදුහාමුදුරුව පළවෙනි ධර්ම දේශනාව කරපු ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරපු ඉසින් බැස්සගලට බුදුහාමුදුරුව ජීවමාන කාලයේම පළවෙනි බෝ අංකුරය ගෙනිච්චා. ගෙනිහිල්ලා රෝපණය කළා. ඊට පස්සේ බුදුහාමුදුරුව ජීවමාන ඉන්න කාලෙම ආනන්ද බෝධිය මේ ජේතවනාරාමේ රෝපණය කළා. ඊට පස්සේ බුදුහාමුදුරුව ජීවමාන ඉන්න කාලෙම සැවැත් නුවර මේ රජගහ නුවර පදීදොර බෝධිය තැන්පත් කළා. දොරක් දොරවල් හතරක් තිබුණ රජගහ නුවරට ඇතුල් වෙන්න. මේ පැත්තෙන් තිබුණේ පදී දොර. අර පැත්තෙන් ඕහා ගිරිය. ඒ ගිරි කියන්නේ දොර කියන්නේ ඇතුල් වෙන දොර. ඒක නිසා ඒ ඇතුල් වෙන දොර ගාව මේ රජගහ නුවරට බෝධියක් තැන්පත් කළා. අදත් තියෙනවා පදී දොර බෝධිය. ඊට පස්සේ විශාලා මහ නුවර බෝධියක් අදත් තියෙනවා කැබිලිත්තේ. මේ වගේ මුල් බුදුහාමුදුරුව ජීවමාන ඉන්න කාලෙම බෝධීන් වහන්සේලා තිබුණා. ඒ වගේම මේ කපිල වස්තු නුවර කපිලාරාමේ බෝධියක් තැන්පත් කළා තිබුණා. ශාක්‍ය වංශිකයන්ගේ රටේ මූලස්ථාන. ඒ වගේම බුදුහාමුදුරුව පිරිනිවන් පෑව ආසන්නම කාලයක බුදුගල බෝධියක් තැන්පත් කළා. බෝධියක් හිටියෝ. මෙම මුල් අවස්ථාවේ බුදුහාමුදුරුව ජීවමාන ඉන්න කාලෙම ඒ බෝධීන් වහන්සේගෙන් ඉරිවැඩුන්නේ බෝ අංකුර ගෙනihin රෝපණය කළා. බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ අර අලුතෙන් රාජපුරයක් හැදුවනේ අනුරාජපුරේ. එතෙන්ට ඉරිවැඩුන්නේ බෝධීන් අංකුරයක් ගෙනිලා හිටුවා. ඒක තමයි අපි අද ඔය අද වැඳ පුදා ගන්නා බෝධීන් වහන්සේ. ඊට පස්සේ ගෙනිච්චේවා. ඊට පස්සේ දැන් මහවංශ තියෙනවා. දැන් මේ අනුරාජපුරයට මේ හිරිවඩුන්නෙන් බෝධින් අංකුරේ ගිහිල්ලා හිටෙව්වනේ. මේ හිටෝන උත්සවයට මේ රුහුණේ නැගෙනහිර හිටපු රජවරු සියලු රජවරු කුමාරවරු ආවා මේ උත්සවයට. මේ උත්සවයේ ඉවර වෙලා යනකොට ඔය කුමාරවරු බෝ අංකුරේ ගානේ හිරිවඩුන්නෙන් අරන් ගියා කියලා මහවංශ තියෙනවා. පැහැදිලිව කියවල බලන්න. ඉන්දියාවේ ගිහිල් අරන් ආවද? ඔය මේ තේරුම් ගන්න බැරි ඔය දැන් කියෝලත් යටපත් කරනවා. ඔය තේරුම් ගත්ත මිනිස්සුත් වහනවා. මහන්ත තියෙනවා පැහැදිලිව අර බෝධි අංකුරය මේ රෝපණය කරන්න අනුරාධපුරයට රජකුමාරවරු රූණෙන් නැගෙනහිරින් ආවා. ආව කුමාරවරු ආපහු යනකොට මේ බෝ අංකුර අරන් ගියා කියලා. තම තමන්ගේ ප්‍රදේශවල ඔය මහසේන රජුරුව බෝවංගුරයක් අරන් ගිහිල්ලා ඔය කතරගම බෝවංගුරයක් හිටෙව්වා. ඒක තමයි කතරගම. ඔව්. ඒ වගේ බෝවංගුර හිටෙව්වා. ඒක තමයි 235 හැටියට පස්සේ විග්‍රහ කළේ. ඔව් ආනපාන සති සමාධියෙන් සත්පුජ්ජංග පූර්ණ වුණාම සතර සතිපට්ඨාන පූර්ණලා සංකය වෙනවා. කැපෙනවා. කෙලෙස් බැමි තුන භව අංග හතෙන් උදුර දැම්මහම කය වෙනවා. ඒ කාලෙත් ඔය චන්ද්‍ර වර්ෂ තිබුණා. ඒකාලෙ තිබුණ චන්ද්‍ර වර්ෂ. ඒවැන් පස්සේ තම. ඒකාලෙ මැනීමක් තිබුණා. ඒකාලෙ හැටියට මිනිස්සු මේ අකුරු දන්න යම්ම අය මේම චන්ද්‍ර වර්ෂ තිබුණා. අද තියෙන වර්ෂ නෙමෙයි. දැන් අපි දැක්ක හැටියේ කල්පනා කරන්නේ අද තියෙන කිස්තු වර්ෂ. ඒක වැරදි. ඒකයි තේරුම් ගන්න ඕනේ. එදා වර්ෂයේ කිව්වේ දවස් 365කට එහෙම නෙමෙයි. එහෙනම් දවස් 330කට වගේ ගානක් මේ හැම අවුරුද්දකම එකයි. නෑ. ඒක නෙමෙයි. මේ අභිඤ්ඤයයන් අභිඤ්ඤය මං ඊගාවට විග්‍රහ කළා. මේ තියෙන පටිසම්භිදා මග්ග ප්‍රකාර. අභිඤ්ඤය මේ විග්‍රහ කරේ විග්‍රහ 109 වෙනි පිටේ ඉඳන් 143 දක්වා කොටසක් විග්‍රහ කරලා තියෙනවා. ඔය සියලු දේ අභිඤ්ඤය. සබ්බං අභිඤ්ඤය. ගැඹුරින් දකින්න ඕන තමාගේ ඇහැ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ. ඇහැ චක්කායතනයක් හැටියට චක්කු විඥානයේ උපදින තැනක් හැටියට චක්කු ඉන්ද්‍රියක් හැටියට නිවනට උපකාර වන ඉන්ද්‍රියක් හැටියට නිවන වාහන ඉන්ද්‍රියක් හැටියට මේ සියලු දේ තමා විසින් දැකීම අභිඤ්ඤය. නෑ ඒක නෙමේ. තමන්ගේ ඇහැ කන නාසය දිව කය මන කියන දොරවල් 6 පිළිබඳව තමන් ගැඹුරෙන් මේ පැවැත්ම පවත්වාගෙන යන්න කෙලෙස් උපදින්න කෙලෙස් නැති කරන්න සියලු දේට උපකාර වන ආකාරය දැකීම තමයි අභිඤ්ඤය අභිඤ්ඤාත. විදිහ දැකීම විතරන්නේ මේ කෙලෙස් උපදින හැටි දොරවල් ඒ ආකාරයේ ඒ ක්‍රියාත්මක වෙන පටිච්ච වෙන ආකාරය අනිච්ච අනිච්ච අභිච්ච මේවා වෙන සියලු දේ තමන් විසින් දකින්න. මේක මේ මහ ගැඹුරෙන් කල්පනා කරන්න ඕන දෙයක් නෙමෙයි. අපි හිතන තරම් ගැඹුරෙන් ඕන්නේ ආනපාන කරන්න දැක්ක කිව්වනම් හරි. ආනපාන කරන්න දැක්කනම් ඒ ඇති හොඳටම. කරණීයද අකරණීයද ඒ ඇති. ඒක ගැන්නම් කතා කරන්න එපා. ඔය චීවර මාසය සහ කටින මාසය තමයි මේ ලංකාවේ පව් අකුසල් ව්‍යාපාර සල්ලි එකව කරගන්න මුළු සම්මත මිනිස්සුම ඔක්කොම මේ පව්කම් අකුසල් කරගන්න ලොකුම මාසෙ. හැබැයි ඊටත් වැඩි වෙසක් පෝය දවසට පොසොන් පෝය දවසට තමයි මේ ලංකාවේ සියලු මිනිස්සු පව්කම් අකුසල් අවැඩ අසාධාරණ වැරදි කරන ලොකුම දවස මොකද්ද? වෙසක් පෝය ඊගාවට පොසොන් පෝය ඊගාවට චීවර මාසය. මේක හොඳට දැක්කොත් කල්පනා කරොත් මේ ලංකාවේ සියලු මිනිස්සු හිත කිලුටු කරගන්න රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් වැඩ කරන සියලු දේ කරන්නේ ඔය වෙසක් පෝය පොසොන් පෝය සහ ඔය කියන චීවර මාස. ඔක්කොම රාගය ද්වේෂය මෝහය කල්ප කාලාන්තරයකට ඇතිවෙන්න රාගය ද්වේෂය මෝහය ඇති කරගන්න. සංසාර ගමන තමයි ඔය ඔක්කොම. ගමන පවත්වාගෙන යන්න හොඳින් හෝ නරකින් හෝ කටයුතු කරන. ඔතන කිසිම සේත් නිවනට උපකාර වෙන එක කොයි චීවර මාසේ ඔය කටින මේක ඕක ඇත්තෙම නෑ. ඕක ශේෂයක්වත් නෑ නිවනට උපකාරුන්ද පැවැත්මට උපකාර වෙන හොඳ හෝ නරක හෝ තියෙන්න පුළුවන්. පින් හෝ අකුසල් හෝ තියෙනවා. පව් හෝ. කුසල නෑ. ශේෂයක්වත්. අර මහත්තය දැන් ප්‍රශ්නයක් අහන්න නැගිට දෙතුන් වාරයක්. කම්ම ආවරණය හේතුව මේ ධර්මය මතු වෙන්න ලේසියකට මේ ධර්මය එහෙම ලේසියකට මතු වෙන්න පුබ්බේකට කත පුඤ්ඤතා ශක්තිය තියෙන්න ඕන. නිවන් දකින්නට සුදුසු මිනිස්සු උපත නොලැබූ කාලයක ධර්මය කියලා අර බොල් රොඩු වචන ටික පදවැල් ටික පදපරම ලෙස තියෙනවා. ඒ අනුව මොකක් හෝ වැඩක් කරනවා. මොකක් හෝ පින්කම් කියලා කුසල කියලා මොකක් හෝ කරනවා. ඔය ඇඳුම් පිදුම් කර කර ඒවත් සජ්ජායනා කර කර කියව කියව ඒ මොකක් හෝ කරනවා. දැන් මේ මොකක් හෝ කරන එක අර්ථයක් ධර්මයක් නිරුක්ති පටිසම්භිදා තේරුමක් නැතුව. දැන් මේ ධර්මය මතු වුණාම සද්ධර්මය සද්ධර්මය කියන වචනේ තියෙන්න ඕන. සද්ධර්මය මතු වුණාම මොකක් හෝ කිරීම නවත්තලා කරණීය ධර්ම සහ අකරණීය ධර්ම හැටියට නිවැරදි යථා පරිදි තථාවාදීව දකිනවා දකින්න පුරුදු වෙනවා. ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. ඔව් සයන්න අල්දයන් දැන් සද්දෝ හෝති සද් සති සද්දස්ස ගුලපුත සද් වාස්ස මේ ඔක්කොම සයන්න අල්දයන් දැන් සත්ත බොජ්ජංග සත්ත සූරියක් ගමන එතන තියෙන සයන්න අල්දයන්න තයන්න කිව්වොත් හත සයන්න අල්දයන්න කිව්වොත් හේතුඵල ධර්මයට බහා කල්පා පටිච්චසමුප්පාද ධර්මයට තේරුම් ගැනීම. මේ දෙක පටලවාගෙන අද. මේ දෙක හැම තැනකදීම මේ අටු ආකාරයෝ පටලවාගෙන. ඒ කියන්නේ දැන් එතෙන්දී දැන් ඔය බොජ්ජංග සූත්‍ර දැන් චුන්ද හාමුදුරුව ඒවගේම බුදු හාමුදුරුවන්ටත් බොජ්ජංග සිහිපත් කළා. ඒවගේම ලෙඩ රෝග හැදුන අරහතුන් වහන්සේලාට අරහතුන් වහන්සේලා විසින්මයි බොජ්ජංග දේශනා කරලා තියෙන්නේ. පෘථග්ජන පුද්ගලයෙකුට පෘථග්ජන පුද්ගලයෙක් බොජ්ජංග දේශනා කරලා නැහැ. තේරුමකුත් නැහැ. දැන් මේ රාග බව ද්වේෂ බව මෝහ බව අංග හතකින් උදුරා දැමූ උත්තමයෝ අරහතුන් වහන්සේලා. දැන් මේ අරහතුන් වහන්සේටත් බුදුහාමුදුරුවන්ටත් මේ කායික වශයෙන් යම් ආබාධයක් එනවා. කායික වශයෙන් දැන් මේ නිවන් ලැබුවත් මේ කය පවත්වාගෙන යනවනේ. මේ කයට ලැබෙන රෝග තියෙනවනේ. ඒ කයට ලැබෙන රෝග නිසා වේදනාවක් වේගයක් අලුතෙන් එනවා. කායික වශයෙන් වේදනාවක් වේගයක් දැන් කකුල තුවාල වුණොත් ඔලුව කැක්කමක් ආවොත් බඩේ අමාරුවක් ආවොත් මොනව ආබාධයක් ආවොත් පිත්ත ආබාධය ඒ වගේ තියෙනවා. ඒ කර්ම ශක්තියන් නිසා. එතෙන්දී මේ අරහතුන් වහන්සේ කෙනෙක් විසින් තවත් අරහතුන් වහන්සේ කෙනෙකුට මේ භවංග උදුරා දැමූ බව සිහිපත් කළාම අර කායික වශයෙන් එකත් මේක උපේක්ෂා සිටින් ඉවසලා ඒ වේදනාවෙන් සහ මුලින්ම මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා මේ බොජ්ජංග පිරිත් කියලා තියෙන්නේ අරහතුන් වහන්සේලා තවත් අරහතුන් වහන්සේ කෙනෙකුට පමණයි. කිසිම පෘථග්ජන පුද්ගලයෙකුට බොජ්ජංග පිරිතක් ඒ කාලේ බුදුහාමුදුරන්ගේ කාලේ නැහැ. අද වුණත් අරහතුන් වහන්සේ කෙනෙකුට බොජ්ජංග පිරිත සිහිපත් කළ ගමන් තවත් අරහතුන් වහන්සේක නැතුව බෑ. ඒකනේ දැන් බුදුහාමුදුරුවන්ටත් ඒ බොජ්ජංග පිරිත දේශනා කළාම අර කායික ආබාධ කස්සප බොජ්ජංගේ මොග්ගල්ලාන බොජ්ජංගේ චුන්ද බොජ්ජංගේ ඔක්කොම අරහතුන් වහන්සේලා අරහතුන් වහන්සේලාට බුදුහාමුදුරුවන්ට කිව්වේ. ඉතින් ඒක අර සිහිපත් කිරීම භවංග උදුරා දැම්ම බව. දැන් ඒක එක පාට අර කායික වේදනාව නිසා අර වේදනාව පිළිබඳ මේ වේදනාවක් එනවා. අර බොජ්ජංග සිහිපත් කර ගමන් ඒක අර දැන් මේක සම්පූර්ණයෙන්ම සාමුලින් මේ කායික වේදනාව සම්පූර්ණයකට පත් කරන්න පුළුවන්. වේදනාව විඳවා විඳවා ඉන්න. ඔව් ඒක මේ උපමාවක්. ඒක මේ උපමාව. තජග්ග සූත්‍රයේ මේ සුර අසුර යුද්ධයක කතාවක් නේ. මේක මේ උපමාව තමයි මේකේ තියෙන්නේ. උපමාව තමයි තජග්ග සූත්‍රයේ තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ තජග්ග සූත්‍රය නෙමෙයි අට වශයෙන් චචග්ග සූත්‍රය ඕන ගන්න. චචග්ග සූත්‍රය ගත්තා නම් හරි. නමුත් තජග්ග සූත්‍රය අද උපමාවක් තියෙන අර සුර අසුර යුද්ධේ මේ උදාහරණ දේශනා කරපු එකක් තමයි. නමුත් ඒකේ ඇත්තට ලොකු ඒකේ ධර්මතාවය තියෙනවා. නමුත් චචග්ග සූත්‍රය කියන එක පස්සේ තජග්ග සූත්‍රයට වෙනස් කරගෙන මාරු කරගෙන තියෙනවා. ඔව් පින්නහම් කරගන්නවා. පුඤ්ඤාපි සංකාර කරනවා. කරගන්නේ නැහැ ශේෂයක්වත්. ශේෂයක්වත් පින කුසලයක් බවට කරගන්න දන්නේ නැහැ අද. ඔක්කොම ඔව් පත් වෙන්න පුළුවන්. හරියටම පුළුවන් මේ පින මේ චීවර මාංශය කරන පින කුසලයක් බවට පත් කරගන්න අර චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යනාලයෝ අශේෂ විරාග නිරෝධ තේරුම් ගත්තා. තේරුම් ගත්තේ නැත්නම් තවදුරටත් මේ සංසාරය හොඳින් දික් කරගන්න ඔය ජීවර මාංශය කරන පින්කම් පුණ්‍යාභි සංකාර කරගෙන එක්කෝ දැන් මේක තරගයක් තියෙනවනම් අපුණ්‍යාභි සංකාරයක් වෙනවා. දැන් ගිය අවුරුද්දේ එක මුදලාලි කෙනෙක් හරි කවුරු හරි ඔන්න කටිනයක් තිබ්බා. අද මේ අවුරුද්දේ කොහොම හරි ඊට වඩා ඉහළින් කරන්න ඕන, අලි ගාන වැඩි කරන්න ඕන, මුදල් ගාන වැඩි කරන්න ඕන, මේ ඔක්කොම කරොත් එහෙම ඒකේ තියෙන්නෙම අපුණ්‍යාභි සංකාරය. ඒක කිසිම පුඤ්ඤාභි සංකාරයක් පිනක් කුසලයක් ශේෂයක්වත් ගැවිච්ච යන්න ඒක තියෙන තරගයක්. ඒක තියෙන ද්වේෂය. නෑ උපදෙස් දෙන්න බෑ ඒගොල්ලෝ දන්නේ නෑනේ. ඒකයි හේතුව. දැන් කවුරුවක්වත් මේ පින්කම් කරගෙන මේ දෙව් මිනිස් සැප ලබන්නනේ ඒක කුසලයක් නෙමෙයි. ඒක දන්නේම නැහැ. ඒක නොදන්නාකම නිසාම දුක්ඛේ අඥානං දුක් සමුදය අඥාන. ඒක නිසාම තව තවත් දුක ඇති කරන මේ සංසාරෙ දික් කරන දේවල්මයි මේ සියලු පින්කම් හැටියට ඔය චීවර මාසය තුල දැන් අද සම්මත සම්ප්‍රදායෙන් කරන්නේ සිදු වෙන්නේ සියලු තැන්වල මේ හෙළබිමේ. චේතෝ විමුක්තිය කියන්නේ හිත පිරිසිදු කර ගැනීම, රාගය ද්වේෂය තාවකාලිකව යටපත් කළා. ප්‍රඥා විමුක්තිය කියන්නේ රාගය ද්වේෂය මෝහය තුනම මුලින් උදුරලා දාලා හිතයි මනසයි දෙකම පූර්ණ වශයෙන් විමුක්තියට පත් කර ගැනීම. දෙක. දැන් චේතෝ විමුක්තිය තාවකාලිකයි. ප්‍රඥා විමුක්තිය සදාකාලිකයි. කිසි දවසක වෙනස් වෙන්නේ නැහැ. අකුප්පාමී චේතෝ විමුක්තිය බවට පත් වෙනවා ප්‍රඥා විමුක්තිය. ඒක නිවන. ධ්‍යාන නැහැ. ධ්‍යාන කියන්නේ චේතෝ විමුක්තිය. ප්‍රඥා විමුක්තිය මගපල. ප්‍රඥා විමුක්තිය කියන්නේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ කරගෙන මගපල ලැබීම. ධ්‍යාන ලැබීම චේතෝ විමුක්තිය. ධර්මය දේශනා කරන්නට පමණක් තියෙන මූල ප්‍රාකෘත භාෂාව මාගදී භාෂාව. දැන් අද අපි මේ අපේ මේ සිංහල භාෂාවේ සාමාන්‍ය ව්‍යවහාර මාගදී වචන තියෙනවා 30%-40%. සංස්කෘත වචන තියෙනවා 30%-40%. සිංහල වචන තියෙන්නේ බොහොම අඩුවේ. ඔව් ඔව් පාලි කියලා හදාගෙන තියෙන්නේ පස්සේ කාලෙක මාගදීත් අරගෙන සංස්කෘතත් අරගෙන කොහොම හරි හදාගත්ත කලවම් කරගත්ත දියා. පමණයි වෙන කිසි දෙයකට නැහැ. මේක මේ මාගදී භාෂාවෙන් විතරයි අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා සිව් පිළිසිම් ව්‍යාපත් ලත් ශක්තියින් නැතුව විග්‍රහ කරන්න විස්තර කරන්න දේශනා කරන්න ප්‍රකාශ කරන්න පුළුවන්. බෑ දෙන්න බෑ. දැන් කොමාරි බුදු කෙනෙක් බුද්ධත්වයට පත්වෙනකොට මාගදී භාෂාව කොහෙන් හරි මතු වෙනවා ක්‍රියාත්මක වෙනවා. මාගදී භාෂාව තේරුම් ගන්න පුළුවන් මිනිස්සු ඉන්නවා එනවා. වෙනස් වෙනවා. දැන් මේක දැන් අපි මේ මිනිස්සු භාවිතයට ගන්නා භාෂාවන් සියලු දේ විපරිණාමයට පත් වෙලා මේ වෙනස් වෙනවා. මාගදී භාෂාව ශබ්ද සංඥා නිසා කිසි දවසක කාටවත් වෙනස් කරන්නත් බෑ, වෙනස් වෙන්නෙත් නෑ. මේ මාගදී භාෂාවේ නීති රීති තියෙනවා. මොනවද තියෙන්නේ? නීති රීති. මේවට කිව්වා ශබ්ද සංඥා නීති. ශබ්ද සංඥා නීති ප්‍රකරණ පොත් දෙකක් තියෙනවා. දැන් ඔය සිංහල භාෂාවේ ව්‍යාකරණ නීති රීති පරිහරණය කරන ඔය මහාචාර්යවරු ඔය අපේ ජේ විද්‍යසානායක මහත්තයලා අපේ කේන්නෝ ධර්මදාස මහත්තයලා අපිත් එක්ක ඔය විශ්වවිද්‍යාලයේ කාලේ හිටිය අය එයා ඔය කියන සිංහල ශබ්ද නීති දන්නවා. නමුත් ඒගොල්ලෝ කවදක්වත් දැකලා නැහැ මේ මාගදී භාෂාවේ පාලි මහාචාර්යවරයෙකුත් හිටියා ඒ කාලේ දීර්ඝසේකර කියලා මහත්තයෙක් දැන් මහණ වෙලා ඉන්නවා. ඒ වගේම කටුකුරුන්නේ ඥානানন্দ හැමදිරුත් අභිවර්ධන කියලා අපිත් එක මේකට හිටිය මේ පෙරදිනී විශ්වවිද්‍යාලේ හිටිය එක්කෙනෙක්. අවුරුදු 4ක් 5ක් පාලි උගන්නලා ඊට පස්සේ මේ මහණ උනේ කටුකුරුන්නේ ඥානানন্দ. ඒ අය පාලි දන්නවා. හැබැයි මේ මාගදී භාෂාවේ තියෙන ශබ්ද නීති ප්‍රකරණය කියන පොත් දෙක ඒගොල්ලෝ අහලත් නැහැ, දැකලත් නැහැ, දන්නේත් නැහැ. එහෙම පොතක් තියෙනවා වගේ කියලා. නෑ නෑ නෑ. ඒක තියෙනවා ලිඛිතව මාගාව තියෙනවා දැනට පොත් දෙක ඉන්ටර්නෙට් එකේ තියෙනවා. එංගලන්තේට ගෙනිහිල්ලා ඔය පුස්කොළ පොත් දෙක හංගලා තිබිලා දැන් මතු කළා අපි මම ගත්තා. දැන් අපි ඒකේ පිටපත් දෙකක් ඉන්ටර්නෙට් එකෙන් අරගෙන තියෙනවා. ඒකේ තියෙන්නේ සියලු මාගදී ශබ්ද සංඥාවල නීති රීති තියෙනවා. ප්‍රකරණ නීති. ඒවා තියෙනවා. භාවිතය. ඔව් දැන් තියෙනවා. වෙබ්සයිට් එක අපේ පහල අපි ගහලා තියෙනවා. පහල තියෙනවා නේද මොඩස් බෝඩ් එකේ? දැන් නැද්ද ඒක? දැන් මේ අපේ මේ මේ අපේ මේ සංඝ පුතාගෙන් ගන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා. ඒක ඒක ඕන කෙනෙකුට විවෘතයි, ඕන කෙනෙකුට ගන්න පුළුවන්. භාෂා නමයකුත් තියෙනවා. අපේ මේ සිංහල අකුරෙන් තමයි ඔරිජිනල් තියුනේ. ඒ පාලි අර ජෝජ්ජන මහත්තයා ගෙනිච්ච පොත්. නමුත් ඊට අමතරව අර හියු නෙවිල් කලෙක්ෂන්ස් කියල එකක් තියෙනවා බ්‍රිටිෂ් මියුසියම් එකේ තව කොටසක. ඒක එකත් ඉන්ටර්නෙට් එකේ තියෙනවා. හැබැයි ඒක ඒක අර සමාජිකයන්ට පමණයි කියලා ක්ලෝස් කළා. ඒක තමයි මේ ශබ්ද නීති ප්‍රකරණය මේ වගේ කඩයින් පොත් මේ සියලු දේ තියෙන්නේ. ජම්බුද්දීප කඩයින් පොත, ත්‍රිසිංහලේ කඩයින් පොත මේ සියලු දේ තියෙනවා අර හියු නෙවිල් කලෙක්ෂන්ස් වල. ඔව් දුක්ඛ සමුදය දෙකම තියෙනවා. සමුදය තමයි අර සංඛාරේ ඉඳන් දිගටම අවිද්‍යාවෙන් සමුදය දුක සකස් වෙන ආකාරය තමයි අවිද්‍යා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, නාම රූප සලආයතන පස්ව වේදනා තණ්හා උපාදාන සම්භවං කියන දෙන්න එනකන් සමුදය තමයි. කුසල මූල සමුපාදේ ඒ සං උදුරා දමන හැටි තමයි තියෙන්නේ. මුල් තුන උදුරා දමන ඇයට.
නිරෝධගාමිනී
පටිපදාව නිරෝධ කරන්න පුළුවන්. මුල අර අලෝභ. නමුත් උදුරා දැමෙන්නේ කුසල මූල පටිච්ච සම්පාද. ඒක තියෙනවා විභංග ප්‍රකරණයේ වෙනමම මේ කුණු මුල් තුන උදුරා දමන ක්‍රමය කුසල මූල නිද්දේශේ. ඒක බුද්ධාගමේ නැහැ. බුද්ධාගමට ඒක ගැලපෙන්නේ නැහැ. බුද්ධාගම නැති වෙනවා ඒක කළොත් එහෙමනම් ධර්මයේ මතුවේ. ඒකයි වෙනස. බුද්ධාගමේ මේ නිවනක් නැහැ. පැවැත්ම හොඳින් යහපත් කරගන්න සියලු දේ වෙනස් කරා. දැන් ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාංග හොඳ යහපත් නිවැරදි පැවැත්මක් පවත්වාගෙන යන්න. සියලු දේ දෙව් මිනිස් සැප රජ සැප ලබන්න. ආගම. ආගමේ පැවැත්ම යහපත්සේ පවත්වාගෙන යන්න සියලු දේ. ධර්මයේ පැවැත්ම අපපතිවත්තියක්. පැවැත්ම නැවැත්මක් කර. සංවත්තති. සංවත් අන්ති. අන්ත කරන්න. කම්ම අන්ත කරන්න. එක තේරුම් ගන්න ඕන හොඳට. හොඳයි එහෙනම්. දැන් එහෙමනම් අද මේ බොහෝ දේවල් දැන් මං හිතන්නේ සාකච්ඡා කළා, තේරුම් ගත්තා. තවත් තියෙනවා අද හවස සහ හෙට උදේ. අද හවසටත් අපි බලාපොරොත්තු වෙනවා තවත් සූත්‍ර කීපයක්. කිංචි සූත්‍රයත් අර සංගවේද සූත්‍ර කීපෙකුත් තියෙනවා. ඒවා පිළිබඳ කරුණුත් මොකෝ ඒවත් දැනගත යුතුමයි. සියලුම දෙනා මේ තමන් මේ කරන කියන හිතන දේවල් වලින් යම් ආකාරයක තමන්ට හෝ අනුන්ට හෝ යම් මේ වෙනිවන වැහෙන දෙයක් සිදුවෙනවාද කියන එක තේරුම් ගන්න ඕන. ඒක නිසා සංගවේද සූත්‍රයත් ඒ වගේම කිංචි සූත්‍රයත් පිළිබඳව කෙටි විනාඩි 25කට 30කට සීමා කළා කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඒ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. හෙට උදේ අවසාන වශයෙන් අනුධම්ම සූත්‍ර හතරකුත් අනත්ත ලක්ෂණ සූත්‍රයත් අර මේ කොණ්ඩඤ්ඤ බමුණ ඇතුළු පස්වග මහණුන්ට අරහත් ඵලයට පත් වෙන්නට උපකාර වූ අනත්ත ලක්ෂණ සූත්‍රයත් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. එතකින් අවසානයි මේ සූත්‍ර පිටකේ සූත්‍ර ධර්ම මේ අනුසාරයෙන් දේශනා කරපු දේ. හෙට අවස්වරුවේ හෙට සිකුරාදා අවසාන වශයෙන් පැයක පමණ මේ සමාලෝචනයක් කරලා ටිකක් කලින් අපි නවත්තලා අවස පහට විතර පහේනම් හය දක්වා විවේක කාලයක් දෙනවා ගිලම්පස ගන්න. හය ඉඳන් රෑ නමේ නමයහමාර දක්වා සමාලෝචනයක් තියෙනවා. මේ පින්වතුන්ටත් මේ සතියක් තුළ තමන් තේරුම් ගත්ත දැනගත්ත අහගත්ත දේවල් පිළිබඳව අදහසක් තියෙනවා නම් ඉදිරි වැඩසටහන් වලට ප්‍රයෝජන වෙන ආකාරයට තමන්ටත් වචන කීපයක් කතා කරන්න අවස්ථාවක් ලබා දෙනවා. ඉතින් ඒක නිසා ඒකටත් කැමති අය දැන් මෙතන ඉන්නවා 100කට වැඩි පිරිසක්. මේකෙන් සමාන විටක 18කට 20කට විතර විනාඩි 5ක් 10ක් අවස්ථාව ලැබෙයි. මේ ඉස්සෙල්ලා අවස්ථාවක කතා කරපු අය නැවත කතා කිරීමක් අවශ්‍ය වෙන්නේ. අපි අලුත් අයට අවස්ථාව ලබා දෙමු. තමන්ටත් මේ සතිය තුළ දැනගන්නට තේරුම් ගන්නට ලැබුණු මේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු ගැන ඉදිරි වැඩසටහන් වලට සහභාගි වෙන අයට උපකාරයක් වෙන අයට. ඒ වගේම යම් මේ වැඩසටහන තවදුරටත් දියුණු කරන්න අවශ්‍ය යෝජනා ඒ වගේම මොනවා හරි අඩුපාඩු තිබුණා නම් චෝදනා ඒවත් ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා ඕන කෙනෙකුට. ඒවත් නිදහස් ඕන කෙනෙකුට කතා කරන්න පුළුවන් මේක හරි නැහැ මේක වැරදි කියන එක. ඒක කිව්වට කමක් නැහැ. ඒවත් ඉදිරිපත් කරන එක යහපත්. ඉතින් ඒක නිසා එයාටත් තේරුම් ගත්ත හැටියට ඒක ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳයි එහෙනම් කවුරුත් සාදුකාරයක් දෙන්න. පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කියන්න. එතාවතාචාමි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාචාමි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා මුදන්තු සබ්බ සම්පත්ති සිටියා එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුදන්තු සබ්බ සම්පත්ති සිටියා ඉදම්මේ ඥාතීනං තුසුකිතා උන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං තුසුකිතා උන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා උන්තු ඥාතයෝ එමිනා පුඤ්ඤ කම්මේන මාමේ සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා.